Hatay sağ. 2018 වසරේ 5 වෙනි මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන. මේ මොහොත කියලා කියන්නේ ආර්ය ධනය හම්බ කරන වෙලාව. ජීවිතේ අපි නොයෙකුත් ධන සම්පත් හොයාගෙන මහන්සි වුණානේ. ආර්ය ධනය සොයා ගන්න වෙලාව හැටියට මේ කාලේ අපිට අම් කරන්න පුළුවන්. ජීවිතේ වටිනාම ධනය ආර්ය ධනය. ඒ ආර්ය ධනයෙන් තමයි සන්තුත් කියන ස්වභාවය හිතකට ලැබෙන්නේ. එය පරම ධනයයි. සන්තුට්ටි පරමං ධන. සියලු දෙනාටම ලෝකේ වාසය කරන සියලුම මිනිසයන්ට සියලු සත්වයන්ට බුදුරජාණන් වහන්සේ අයිති. සියලු ආගමිකයන්ට අයිති. ඒ වගේම අනිකුත් දාර්ශනිකයෝ ශාස්ත්‍රවරුත් සියලුම මිනිසයන්ට සියලුම සත්‍යයන්ට අයිති. මිනිස්සු ළඟ තියෙන දුර්වලතාවයක් මිනිස්සු දුරු කරගන්න ඕන. බුදුහාමුදුරුවොත් අපි හැමෝටම අයිති. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේත් අපි හැමෝටම අයිති. නබිතුමත් අපි හැමෝටම අයිති. ඒ වගේම ඝන දෙවියොත් අයිති, විෂ්ණු දෙවියොත් අයිති, ඔය ඉන්න කාලි අම්මල, බත්තිනි අම්මල ඔක්කොමත් අපිට අයිති. මොකද මිනිස්සුනේ. ඒ වගේම මිනිස්සයෝ, ඒ වගේම විවිධ සොයා ගැනීම් විවිධ සංස්කෘතියන් තුළින් විවිධ පරාසයන් තුළින් මේ ලෝකය දුටුව අපේ මනුෂ්‍ය වර්ගයේ මනුස්ස ඥාති සහ දාර්ශනිකයා. නමුත් මනුෂ්‍යයාගේ දුර්වලතාවය තමයි මේ විද්‍යාඥයෝ බෙදාගන්නවා, මේ දාර්ශනිකයෝ බෙදාගන්නවා. මේ දාර්ශනිකයන්ගේ අයිතිය තියෙන්නේ අපට විතරයි කියලා හිතනවා. එහෙම වෙනවද? මේ දාර්ශනිකයන්ගේ අයිතිය තියෙන්නේ අපිට විතරද? නෑ, මේ දාර්ශනිකයා හැමෝටම අයිති, සියලු දෙනාටම අයිති. දැන් බලන්න, එහෙම හිතන්න පුරුදු වුණොත් මේ ලෝකයේ ප්‍රශ්නයක් තියෙනවද කියලා? නෑනේ. අපි ඔක්කොටම බුදුහාමුදුරුවෝ අයිති. අපි ඔක්කොටම ජේසුස් වහන්සේ අයිති. අපි ඔක්කොටම නබිතුමා අයිති. අපි ඔක්කොටම ගණ දෙවියොත් අයිති, විෂ්ණු දෙවියොත් අයිති, සායි බාබත් අයිති. ඉතින් ඔය ඇත්ත ඔක්කොටම මාමත් අයිති. ඔය ඇත්තොත් හැමෝටම ලෝකේ පොදු සත්‍යයෝ. දැන් බලන්න කොහෙද වාද ભેද තියෙන්නේ කියලා. ඒ නිසා මේ දහම කියලා කියන්නේ මතවාදයක් කරගන්න නැතුව, විශ්වාසයක් කරගන්න නැතුව විද්‍යාවක් කරගන්න. මතවාදයක් කරගන්න නැතුව මේක විද්‍යාවක් කරගන්න, විද්‍යාත්මක පර්යේෂණයක් කරගන්න. ආන් ඒ විදිහට දකින්න කෙනෙකුට තමයි දාර්ශනිකයෙක් කියලා කියන්නේ. එහෙම නැත්නම් නිදහස් චින්තකයෙක් කියලා කියන්නේ අන්නේ විදිහට කල්පනා කරන කෙනෙකුට. බෞද්ධයි කියන කෝණේ හැංගිලා බලන කෙනෙකුටත් මාහ විශ්වාස කරන්නේ සත්‍ය ලේසියෙන් අවබෝධ වෙයි කියලා. වෙනාගමිකෙක්ව ඉඳගෙන එයා වෙනාගමිකෙක් හැටියට බුද්ධ ආගම දිහා බැලුවොත් ඒ සත්‍ය අවබෝධ වෙන්නේ. දැන් බලන්න ඊටාම වටිනා කාරණයක්. බෞද්ධෙක් බෞද්ධ ආගමී කියන යටතේ සැඟවිලා බැලුවත් මේ සත්‍ය තේරෙන්නේ නැහැ. වෙනාගමිකෙක් විරුද්ධ පාර්ශ්විකෙක් හැටියට ඉඳගෙන බුදුදහම දිහා බැලුවත් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දෙදෙනාම දාර්ශනිකයෝ නොවන නිසා. ඒ දෙදෙනාටම පුළුවන් දාර්ශනිකයෙක් වෙන්න. කෙසේද? මේ විද්‍යාවක් හැටියට මේක දිහා බැලීමෙන්, ස්වභාව ධර්මයක් හැටියට ධර්මයේ දිහා බැලීමෙන් ඔබට මනාකොට සත්‍ය අවබෝධ කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. දැන් ඔබේ ඔළුව වෙනස් කරගන්න ඕන තැනකට දැන් වෙනස් කරගන්න. දැන් මෙතන ඉන්න වෙන ආගම් වලින් ඇවිල්ලා බණහනයි ඉන්නවා. ලේබල් එක වෙනස් වෙන්නේ නැහෙනේ. ලේබල් එක තිබුණා ඒ කොහේ හරි ලේබල් එකට ඉතින් අයිතිව තියෙනවා. ඇයි උපත්යේදීම හම්මඩු ගහනවනේ? අර හම්මඩු ලේඛනේ අරගෙන උපැන්න සාතික කියන්නේ. ඒකේ අරගෙන යාව හම්මඩු ගහනවා මේකේ මෙයා මේ ආගමේ මේ ජාතියේ මේ වර්ගය කියලා. ඊට පස්සේ සින්දුවක් අදන ලෝයේ සමා එකම දැයේ දූදරුවන් වේවා කියලා. තේරෙනා නේද? උපත්යේදී හම්මඩු ගහලා ඔක්කොම ගල්ලා ඒ ඇඳුම වෙනස් කරලා ඔක්කොම එක එක දේවල් කරලා ඊට පස්සේ ලෝයේ සමා එකම දැයි දුදරුවන් වේවා. ඒව ඔක්කොම ඒ හම්වඩුල එකන් වලට ඒක තියෙන්න අරිමු. දැන් ඔබට නුවණ ලැබිච්ච නිසා ඔබට පුළුවන් දාර්ශනිකයෙක් වන්නට. අපිට කුමක් අවශ්‍ය කරන්නේ? අපිට අවශ්‍ය කරන්න සිද්ධ වෙනවා දැනගන්න අවශ්‍ය කරනවා මේ අපි කොහෙද ඉන්නේ කියලා. එක පැත්තකින් තාරකා විද්‍යාඥයන් ඒගොල්ලෝ කල්පනා කරනවා මේ අපි කොහෙද ඉන්නේ කියලා. විශ්වයේ කොතනද අපි ඉන්නේ කියලා. ඉතින් ඒක තේරුම් කරගන්න ඔවුන් ගොඩාක් මහන්සි වෙනවා. දැන් ඔයගොල්ලන්ටත් අහුවෙලා තියෙන්නේ අනන්තයි කියන උත්තරේ විතරයි. හැමදාමත් ඒගොල්ලන්ට ඉතුරු වෙන උත්තරේ තමයි දැනගත යුතු දේ අනන්තයි. විශ්වයේ ඒ ගුප්ත ස්වභාවය, විශ්මිත ස්වභාවය සොයාගෙන යද්දී ඔවුන්ට ලැබෙන්නේ සොයාගන්න දේවල් වලට වඩා තව හොයන්න තියෙන දේවල් වැඩි කියලා හැඟීම සහ අදහස. දැන් අපි තාරකා පිළිබඳව ගවේෂණය කරන පිරිසක් නෙමෙයි, ඔවුන් වගේම අපි ආත්මය ගවේෂණය කරන පිරිසක්. ආත්මය කියන්නේ මේ බඹයක් වමන ශරීරය ඇතුළේ සිදුවෙන මානසික චිත්ත ධාරාව තේරුම් ගන්න මහන්සි වෙන පිරිසක්. ඔබටත් මොකද දැනෙන්නේ? දැන් පරේක්ෂණය කරගෙන කාලයක් ඇවිල්ලා තියෙනවා. ඔබටත් මොකද දැනෙන්නේ? දැනගත දේට වඩා දැනගත යුතු දේ බොහොමයි. බොහොමයි. නමුත් ප්‍රධාන සාධක ටිකක් අපි ගොනු කළා, සංක්ෂිප්ත කළා, තේරුම් අරගෙන අන්නේ බාධකයන්ගෙන් නිදහස් වීම සඳහා තමයි ඔබගේ ඒකායන බලාපොරොත්තුව පරමාර්ථයේ බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ඔබට දුක් දුන්නේ වෙන කවුරුවත් නෙමෙයි, ඔබේ මමත්වයමයි කියලා. ඉතින් ඕක බාර ගන්න පුළුවන් දැනට එන්නේ මමත්වෙන් හොඳට බැට කාලා දුක් විඳලා ඇති වෙච්ච කෙනෙක්. මමත්වයේ තියෙන කෙනා තමන්ගේ වැරද්දක් කවදාවත් බාර ගන්න නැහැ. එයා හැම දෙයකටම එක්ක කර්මය, එක්ක දෙයියෝ, එක්ක දෙයියන්ගේ කැමැත්ත, එහෙම නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සුගේ වැරද්ද, නැත්නම් මේ ගෙදර ඉන්න මිනිස්සුගේ වැරද්ද, එහෙම නැත්නම් දේශපාලනයේ වැරද්ද, එහෙම නැත්නම් කාලගුණයේ වැරද්ද. තමන් වැරදි වෙන්නේ කවදාද? මෙහෙම හිතන්න හිත ඉඩ දෙන්නේ නැහැ. තමන් වැරදි කියලා කියන තමන්ගේ හිත ඉඩ දෙනවද? කාගවත් හිත ඉඩ දෙන්නේ නැහැ. ඒ තමයි මමත්වයේ ස්වභාවය. ඊට පස්සේ අඩුම තරමේ තමන් වැරදි කියන හිත නොදෙන එකට එහා ගිහිල්ලා මගේ කියන දේවල් අතර තමන් නම් කරගත්ත දෙයක වැරද්දක් දකින්නත් කැමති නෑ. ඒ නිසා සබ්බේ පුතඤ්ඤණ උම්මත්තක, ඔබ මතක තියාගන්න මේ සියලුම පුතඤ්ඤණ මිනිස්සු තප්පිස්සු. ඒ කියන්නේ ඔබ ජීවත් වන්නේ විවෘත පිස්සන් කොටුවක කියලා තේරුම් කරගන්න. ඒ හේතුව ඔවුන් හිතන විදිහේ විශාල දුර්වලතා, දකින විදිහේ විශාල දුර්වලතා, කල්පනා කරන විදිහේ විශාල දුර්වලතා තියෙනවා. පොඩි දුර්වලතා නෙමෙයි තියෙන්නේ, විශාල දුර්වලතා තියෙනවා. ඒ නිසා විවෘත පිස්සංකොටුවේම පිස්සංකොටු පාර්ලිමේන්තු, පිස්සංකොටු උසාවි, පිස්සංකොටු පොලිසිය හමුදාව, පිස්සංකොටු දෙපාර්තමේන්තු, පිස්සංකොටු ජනතාව, ඒ පිස්සංකොටු ඇතුලේ ඔක්කොම තියෙනවා. ඒ සියල්ල සමස්තයේ පිස්සංකොටුව. පිස්සංකොටුවක් ඇතුළට ගියාමත් ඉන්නවා පිස්සංකොටුවේ ජනාධිපතිවරු ඉන්නවා, පිස්සංකොටුවේ පිස්සු වැඩිච්ච ඇමතිවරු ඉන්නවා, ඈ පිස්සං වෙච්ච ක්‍රීඩකයෝ ඉන්නවා, ක්‍රිකටර්ස්ලා ඉන්නවා. ඉන්නවද නැද්ද? පිස්සංකොටුවල ගිහිල් බලන් ඉන්නවා. ඒ වගේම තමයි මේ පොදුවේ විවෘත පිස්සංකොටුවේ ඒ සියලු පිස්සං සිටන. හැබැයි ඔබට ඒක තේරෙන්නේ ඔබේ විශ්ව හොඳ වෙච්ච දවසේ. නැත්තම් ඔබට ඒක තේරෙන්නේ නැමක් නිසාද? ඔබත් ඒ පිස්සංකොටුවේම පිස්සෙක් නිසා. ඒ නිසා තමයි ලෞතුරා බුදු කෙනෙකුට මේක හොඳටම පෙනුණා. මේ දහම් මගේ දියුණු කරගන්න ආර්ය ශ්‍රාවකයෙකුටත් මේක පේන එක වළක්වන්න බෑ. ඒක තමයි සත්‍යය. එහෙමනම් ඔබ මේ ලෝකයෙන් මිදෙන තරමට, ඔබේ විශ්වයෙන්ුත් ඔබ මිදෙන තරමට සමස්ත ලෝකයෙන්ුත් ඔබ මිදිනවා. සමස්ත ලෝකයෙන් ඔබ මිදෙන තරමට ඔබට තේරෙනවා මේ මිනිස් චින්තනය තුළ තිබෙනා වූ අවිද්‍යාව, මිත්‍යාව, එහෙමත් නැත්නම් පිස්සුව කියන්නේ මොකක්ද කියලා. නම් කරගත්ත, පනවාගත්ත, හිතාගත්ත කිසිවක් නැති වෙනකොට හිනා යනවා, කඳුළු වෙනවා, ඇඬෙනවා. ඇයි? මෙච්චර කාලයක් මේ කුමක්ද හිතුවේ, මේ කුමක්ද කළේ, මේ මොකද්ද උනේ ජීවිතේ? ඥානමය නිදහස ලැබෙනවා, දාර්ශනික නිදහස ලැබෙනවා, මානසික නිදහස හෙවත් චේතෝ විමුක්තිය ලැබෙනවා. මේ සියල්ල සිද්ධ කරන්නේ අපේ දර්ශනය, ප්‍රඥාව. ඔබේ ප්‍රඥාව කොයි ආකාරයටද මූදු වෙලා තියෙන්නේ, ඒ විදියට තමයි ඔබ ලෝකේ දකින්නේ. සමහර අයට පුළුවන් මේ ප්‍රඥාවෙන් මනස පාලනය කරන්න. සමහර අයට පුළුවන් ප්‍රඥාවෙන් මනස දුරු කරන්න, සිත නැති කරන්න පුළුවන්. එසා ධර්මයේ තියෙන ඉහළම ප්‍රතිලාභය තමයි සිත නැති කිරීම. සිතිවිලි පමණයි සිත නැති වෙනවා. සිතිවිලි සහ සිත කියලා කියන්නේ කුමක්ද? සිත කියන්නේ සංසාරය. සිතිවිලි කියන්නේ මොළය සහ ඒ පංචස්කන්ධයේ සංනිවේදනය. සිත උපකාරකද සිතිවිලි වලට? මමත්වයේ තියෙන විට ඒ සිතිවිලි ගමන් කරන්නේ මමත්වයේ සමග. මමත්වයේ නැති විට ඒ සිතිවිලි ගමන් කරන්නේ මමත්වයෙන් තොරව. හරියට ඔබේ රථය ඔබට හිමිව තියෙද්දී ඒ රථය ගමන් කරන්නේ ඔබගේ අයිතිය සමග. ඒ රථය ඔබ වික්කාට පස්සේ ඒ රථය ගමන් කරන්නේ ඔබගේ අයිතියෙන්ද? නැහැ, අයිතියෙන් තොරව. ඒ වෙන කෙනෙකුට පේනෝ ඒ රථයම ගමන් කරනවා. කවුරු හරි කියනෝ අපි වාගේ කාර් එක දැක්ක මේ ගිය සතියේ අර සුපර් මාකට් එක ළඟදී. අනේ දැන් ඒක මම විකුණලා මාසයක් විතර වෙනවා. හා ඇත්තද? අපි හිතුවේ වාගේ කාර් එක කියලා. දැන් මෙයාගේ සිතෙන් ඒක ගැලවිලා මාසයක් වෙනවා. හැබැයි පස්සේ දැකපු එකන තාම හිතනවා එයාගේ වාහනේ වෙන්නේ නැති අරග කියලා. එච්චරයි. දැන් ඔබට තේරෙනවද? වැටහෙනවද? මමත්වයේ තියෙන දුරු සිතුවිලි ගමන් කරන්නේ මමත්වයත් සමග. ඒ කියන්නේ ඔබේ අයිතිය තීති ඒක දුවන්නේ ඔබේ අයිතියත් එක්ක. දැන් මාසයක් විතර වෙනවා මගේ අයිතියෙන් දොරව වාහනේ දුවනවා. ඒක නම් වෙන කෙනෙක් අයිතිය අරගෙන දුවන්නේ. නමුත් මේ පංචස්කන්ධයෙන් නිදහස් වෙන විට ඒ පංචස්කන්ධය ආයේ වෙන කෙනෙකුට අයිති වෙන්නේ නැහැ. තමන් අයිතියෙන් තොරව, එහෙම නැත්නම් ගහිත චිත්තයකින් තොරව ග්‍රහණය කරන ලද චිත්තයකින් තොරව සිතිවිලි තියෙනවා. දැන් සිතිවිල්ල නෙමෙයි ප්‍රශ්නේ. තේරෙනා නේද? සිතිවිල්ලේ අයිතිකාරය. ඇහැ නෙමෙයි ප්‍රශ්නේ. ඇහි අයිතිකාරය. රාතුණ්ඩත් ඇහැ තියෙනවා. රූප පේනවා. ඒවා ධර්මානුකූලව සුබදා සුබද කියලා පේනවා. මමත්වයටම පමණක් නෙමෙයි මේ හැම දෙයකම හොඳ නරක පේන්නේ මමත්වයට පමණක් නෙමෙයි. රහතුන්ටත් මේකේ හරි වැරද්ද පේනවා හැබැයි මමත්වයෙන් තොරව. එතකොට මමත්වයෙන් තොරව පේන හරි වැරද්දයි මමත්වයෙන් යුක්තව පේන හරි වැරද්දයි හරිද? මොකද්ද හරි? ඔන්න තේරුම් ගන්න. යම්කිසි ආගමිකයෙක් ඉන්නවා. එයාට දේශනයක් කරනවා. එයා ඒ දේශනේ දිහා බලන්නේ මමත්වයෙන් යුක්ත තමන්ගේ ඔළුවේ දරාගත්ත ආගමික ස්වරූපයෙන්මද නැද්ද? ආගමික ස්වරූපයෙන්මයි. ඕන්න මමත්වයෙන් යුක්ත කෙනාගේ ස්වභාවය. මමත්වයෙන් තොර වෙච්ච කෙනෙක් ඉන්නව මොනව හරි ආගමක් තිබිලා එයා මමත්වය දුරු කරගත්තා. දැන් එයා බලන්නේ නිදහස් චින්තකයෙක් දාර්ශනිකයෙක් ලෙස මිසක් ආගමික කොටු බැම්මක ඉඳගෙන බෞද්ධයන්ට බෞද්ධ පිස්සුවෙන් බැලුවොත් මේ සත්‍ය තේරෙන්නේ නැහැ. කතෝලිකය කතෝලික පිස්සුවෙන් බැලුවොත් සත්‍ය තේරෙන්නේ නැහැ. මුස්ලිම් කෙනා මුස්ලිම් පිස්සුවෙන් බැලුවොත් මේ සත්‍ය තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඕනම ආගමක් ඇතුළේ ආවේශ වීමේ හැකියාව තියෙනවා. විශ්වාස කිරීම නෙමෙයි ඇත්තෙන්ම අපි කරන්න ඕන සියලු විශ්වාසයන් අතහැරීම. සියලු විශ්වාසයන් අතහරින්න ඕන. විශ්වාසයන් ඔළුවේ පුරවාගෙන හිටපු මිනිස්සුන්ගේ ඔළුව දෙදරා යන්න, විශ්වාසයේ ඉක්මවා යන්න කියපු අපූර්ව වචනයක් තියෙන්නේ අර ක්‍රිස්තුස් වහන්සේ කියන චිත්‍රපටියේ. මොකද්ද තියෙන්නේ? ඔබ ස්වර්ගය දන්නේද? ස්වර්ගයේ හැඩ දන්නේද? නෑ, අපිට කියා දෙන්න. අබෑටයක් තරම් පොළොවේ මහා ගසක් හැදෙනවා. ඒ ගසේ කුරුල්ල කූඩු හදාගෙන පදිංචි වෙලා බිත්තර දානවා. කොහොමද විශ්වාස කරන්නේ? දැන් බලන්න, මොලේට දීලා අබෑටයක්. අබෑටයක් නැමැති පොළොවේ මහා ගසක්. ඒ ගසේ කූඩුවක්. කූඩුවක් ඇතුලේ කුරුල්ලෙක්ගේ බිත්තරයක්. අබෑටයට සමානද කුරුල්ලෙක්ගේ බිත්තරයක්? අබෑටයට සමානද කුරුල්ලෙක්ගේ කූඩුවක්? අබෑටයට සමානද කුරුල්ලෙක්? අබෑටයට සමානද මහා විශාල ගසක්? විශ්වාසයේ ඉක්මවා යන්නට ඔලු වල තියෙන මලකට හැලෙන්නට දීපු දාර්ශනික වදන. ඔළුවේ තියෙන මලකට හැලෙන්නට දීපු දාර්ශනික වදන. මේ මෝඩයෝ ඕකත් විශ්වාස කරන්නේ. ඒ කියන්නේ ඒකත් විශ්වාස කරන්න පටන් ගන්න. ඒක හිතන්න දුන්නේ. හිතන්න දුන්නාම මලකට හැලෙනවා, ඔළුව නිදහස් වෙනවා, විශ්වාසයේ ඉක්මවායු දර්ශනයක්. ඉතින් ඇත්ත, මේ තියෙන ස්වභාව සත්‍ය අවබෝධ කරගන්න නැති කෙනාගේ ජීවිතය වැඩක් නැහැ. මේ සත්‍ය අවබෝධ කරගන්න නැති කෙනා තමන්ගේ ජීවිතේට මොනතරම් විනාශයක් සිද්ධ කරගන්නවද කියනවනම්, ඔවුන්ගේ ජීවිතේ පුරා ඔවුන් කරන දේවල් වලින් ඔවුන්ගේම බඩේ ගලක් බැඳගෙන මූදි පනිනවා වගේ වැඩක්. ඒ කියන්නේ ඔවුන්ට විපත්ති සලස ගන්නවා. ඒක කරන්න නෙමෙයි කියලා කිව්වේ, එහෙම කරනවා වගේ වැඩක්. දැන් බලන්න, මේ සමාජ තලයේ ජීවත් වෙන මිනිස්සු ඒ අවුරුදු 80ද 90ද 100ද දක්වා ජීවත් වෙන කාලය තුල ඔවුන් සිද්ධ කරගන්නේ ඔවුන්ට හිත පිණිස වැඩද අහිත පිණිස වැඩද? සමස්ත වශයෙන් බැලුවම අහිත පිණිස වැඩ. පව් කරගන්නවා, වචනෙන් පව් කරගන්නවා, මනසින් පව් කරගන්නවා, ක්‍රියාවෙන් පව් කරගන්නවා, මද්‍රව්‍ය වැනි දේවල් පානය කරලා ශාරීරිකවද ඔවුන් පීඩාවට පත් වෙනවා. අනේකාකාර විදිහෙන් ඔවුන්ටම ඔවුන් පීඩා පමුණවා ගන්නවා. ආන්න ඒ නිසා තමයි කියන්න තියෙන්නේ, ඔවුන් විසින්ම ඔවුන්ගේ බඩේ ගලක් බැඳගෙන ඔවුන් පිනනවා වගේ වැඩක්. ඒ කියන්නේ ඔවුන්ගේ විනාශය ඔවුන් ලබා ගන්නවා. දැන් බලන්න, ඔබ දිස හැරිලා ඔබේ යහපත වෙනුවෙන් ඔබ වැඩ කරන කෙනෙක්ද, ඔබේ අයහපත වෙනුවෙන් ඔබ වැඩ කරන කෙනෙක්ද? ඔබ කරන දෙයින් ඔබට යහපතක් වේද? ඔබ කරන දෙයින් ඔබට අයහපතක් වේද? සියලු විශ්වාසයන් පවතින්නේ මමෙක් කියලා කෙනෙක් විශ්වාස කරන නිසා. මම තමයි අපායට බය. මම තමයි දිව්‍ය ලෝකේ යන්න ඕන. මම තමයි දිව්‍ය ලෝකේ යන්න ඕන, මම තමයි අපායට බය. ලොකුම අපාය තියෙන්නේ මම කියන ඒ තැන තමයි. ඒ මම කියන ස්වභාවය දිව්‍ය ලෝකේ නෙමෙයි තලන්නේ, හැම විටම අපාය. ඒ මමත්වය, ඒ මමත්වයේ ගුණය සෑම විටම තනන්නේ දිව්‍ය ලෝකය නොව අපායයි. මම කියන කම්පැනි එක තනන්නේ අපාය මිසක් දිව්‍ය ලෝකේ නෙමෙයි. එවනම් දිව්‍ය ලෝකේ තැනෙන්නේ, ස්වර්ගයේ තැනෙන්නේ, මෝක්ෂයේ තැනෙන්නේ මමත්වයේ දුරු වෙන තරමට. මමත්වයට ස්වර්ගය හදන්න බෑ. මමත්වයේ තියෙන මනස රළු කරන්නයි, ගොරෝසු කරන්නයි, බර කරන්නයි පමණයි. ඒක මාර්යාගේ නිෂ්පාදනාගාරය. උදාහරණයක් කියදොත් කුකුල් කූඩුවක් වගේ ගන්න පුළුවන්. ඒ කුකුල් කූඩුව ඇතුලේ ජීවත් වෙන කුකුල්ලෝ කිකිලියෝ ප්‍රමාණය තමයි මේ ලෝකේ ජීවත් වෙන ජනගහනය. ඔවුන්ට කෑම බීම හම්බ වෙනවා. අර කුකුල් කූඩු අයිතිකාරයා කෑම බීම ගෙනල්ලා දෙනවා, බෙහෙත් දෙනවා, තෙල් ගහනවා, ඒව මේව කරනවා. ඇතුළේ ඉන්න කුකුල්ලෝ ටික හිතනවා දෙයියෝ දෙනවා කියලා. උන් දන්නේ නැහැ උන්ගේ අතීතයත් උන්ගේ අනාගතයත්. කුකුල් කූඩුවේ ඉන්න කුකුල්ලෝ දන්නවද උන්ගේ අනාගතය? දන්නේ. උන්ගේ අනාගතය මොකද්ද කියලා දන්නේ මිනිස්සු. දන්නව නේද කුකුල් කූඩුවේ ඉන්න කුකුලගේ අනාගතය මොකද්ද කියලා? උන් දන්නේ නැහැ. ඒ වගේම බුදුවරු තමයි මේ විවෘත මිනිස් වාසික කුකුල් කූඩුවේ ඉන්න සත්වයාගේ අනාගතය දන්නේ බුදුවරු. එනිසා ඔබ ආත්මය කියලා ගන්න දේ තුළ ඔබ නොදන්නා දෙයක් ඔබට සිද්ධ වෙනවා. ඒ තමයි ඒ අතර අයිතියක් ගොඩනගන්න හදද්දී ඒ අයිතිය ඔබට අහිමි වෙන බව බුදු කෙනෙක් දකිනවා. ඒ නිසා ඒ අයිතිය, ඒ තිබෙනා දේ, ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනස්කාන්ත දේ තුල ඔබට භාග්‍යයක්, ඔබට යහපතක්, ඔබට දෙයිය දුන්නා, ඔබට පින පල දුන්නා, ඔබට කර්මය පල දුන්නා, ඔබ වාසනාවන්තයි, ඔබ භාග්‍යවන්තයි කියලා සිතමින් කාලය ගත කරන්න එපා. සත්‍ය අවබෝධ කරන්න සියල්ලම අනිත්‍යද නිත්‍යද? සියල්ලම අනිත්‍යත් නොවේ, සියල්ලම නිත්‍යත් නොවේ. ඒ කියන්නේ නිත්‍ය කොටසක් තියෙන අය අනිත්‍ය කොටසක් තියෙන අය කියන තර්කය නෙමෙයි. සියල්ලම නිත්‍යත් නෙමෙයි, සියල්ලම අනිත්‍යත් නෙමෙයි. ඒ කියන්නේ අනිත්‍ය සියල්ලත් ඔබ අතහරින්න ඕන, නිත්‍ය සියල්ලත් ඔබ අතහරින්න ඕන. අනිත්‍ය සියල්ලත් ඔබ අතහරින්න ඕන, නිත්‍ය සියල්ලත් ඔබ අතහරින්න ඕන. කුමන්ද ඔබට ඉතුරු වන්නේ? අනිත්‍ය සියල්ලත් අතහැරියොත්, නිත්‍ය සියල්ලත් අතහැරියොත් කුමන්ද ඔබට ඉතුරු වන්නේ? සියලු සංස්කාර අනිත්‍යයි කියන මේ පණිවිඩය යථා භූත වශයෙන්ම යථා තත්වයෙන්ම තත්තාකාරයෙන්ම අවබෝධ කරගන්න කෙනෙකුට ජීවිතයේ සත්‍ය අවබෝධ වෙනවා. මොනෝද සංඛාර? වචී සංඛාර. මේ වචනේ නැමැති පීල්ලේ තමයි හැමතිස්සෙම මනුස්ස චින්තනයේ ගමන් කරන්නේ. බලන්න ඔබ වචී සංඛාරයේ නිදහස්ද කියලා. කාය සංඛාර, මනෝ සංඛාර, කය හරහා දැනෙන ඕනම සකස් වෙන දෙයක්, සකස් කරන දෙයක්, සකස් කරපු දෙයක්, මනෝ ධාතුව ඔස්සේ පැමිණෙන සකස්මක්, ඕනම දෙයක් මේ සංඛාර සකස් වීම කියන එක පෙන්වනවා. රැස් වීම කියනවා, සකස් වෙනවා කියනවා. ඒකට මේ සකස් වෙනවා කියන වචනේ පාවිච්චි කරන්නේ ඇයි? ඒ සංඛාර කියන දේවල් එකක්වත් තනිම පිහිටපු ස්වභාවයක් නැති අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් තියෙන්නේ. අර එක්කෙනා මේක්කෙනා වශයෙන් කියපු දේවල් මම සහ මගේ කියන දෙදෙනා අතර සම්බන්ධතාවය තුළින්, එහෙමත් නැත්නම් කුමන හෝ කරුණුකාරණා දෙකක් එකට ගැළපීමේ. අනුන්ගේ සංකල්පය එක්ක, තමන්ගේ සංකල්පය එක්ක සාපේක්ෂිත ධර්ම, තර්කීය ධර්ම අතර තමයි මේ සියලුම සංඛාර හැදෙන්නේ. එනිසා බුදුවරු තාර්කික නෙමෙයි, අතක්කාවචරයි. ආර්ය ශාවකේ හොඳට තර්ක කරන අය නෙමෙයි, අතක්කාවචරයි. ඒ කියන්නේ තර්කයෙන් බැහැරයි. ඇයි තර්කයෙන් බැහැරයි? තර්කයේ පවතින්නේ සාපේක්ෂිත තත්ත්වයන් තුළ පමණයි. සංස්කාර ලෝකයේ තුළ පමණයි. තර්කයේ පවතින්නේ සංස්කාර ලෝකයේ තුළ පමණයි. ඔබ තුළ පවතින්නේ ධර්මය තුළින් හටගත්ත ඥාන දර්ශනයක්ද, මමත්වය තුළින් හටගත්ත ඥාන දර්ශනයක්ද? විමසුමට භාජනය කරන්න මමත්වයේ තුලින් හටගත් ඥාන දර්ශනයක්ද ධර්මයේ තුලින් හටගත් ඥාන දර්ශනයක්ද ධර්මයේ තුලින් හට ගන්නාලද ඥාන දර්ශනය උපමට්ටම් කර ගැනීම පුබුදුවා ගැනීම අවදි කර ගැනීම තමයි ධර්මය ඇසීමෙන් ඔබ සිත කරන්න ඕන භාවනා කිරීමෙන් සිත කර ගන්න ඕන මෙන්න මේ ධර්ම ඥානෙ අවදි කිරීම සත්වයා ළඟ ධර්ම ඥානෙ නෙමෙයි තියෙන්නේ පුජ්‍යල ඥානය සද්ධර්මී ඥානෙ නෙමෙයි තියෙන්නේ පුජ්‍යල ඥානය මම දකින විදිය මම දකින හිතන විදිය මට හැඟෙන විදිය මම කල්පනා කරන විදිය මට තේරෙන විදිය හරි බරක් හරි වේදනාවක් හරි ගැටලුවක් මමත්වයේ තුල වාසය කරන තාකල් අංග සම්පූර්ණ මිනිසෙක් වන්නට පුළුවන් කමක් නැහැ. මක් නිසාද මමත්වය අසම්පූර්ණ වූ දෙයක් නිසා. අසම්පූර්ණ වූ දෙයක් වෙනුවෙන් දිවි ගෙවන කැපවෙන කෙනෙකුට සම්පූර්ණ කෙනෙක් වන්නට බෑ. ඔබ මමත්වයේ දාසෙක්. ඒ තණ්හාව කියලා කියන්නේ මමත්වයට කියන නමක්. තණ්හා දාසෝ මමත්වයේ දාසෙක් ඔබ. නිදහස් වෙලා නැත්තම්. මමත්වයේ දාසය මොකද කරන්නේ? මමත්වය අන කරන දේවල් කරනවා. මමත්වය අන කරන දේවල් මමත්වයේ දාසයා විසින් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් මමත්වයම නෙලා ගන්න. පුණ්‍යාභි සංඛාර අපුණ්‍යාභි සංඛාර වශයෙන් නෙලා ගන්න. ඒ නෙලා ගැනීම මත එයා ඊළඟ භව ගමන සකස. මමත්වයේ සෑම විටම ලෝභ මූල දෝෂ මූල නිසාම පවතින්නේ විශිෂ්ට ඥානයක් ඒ අතරට පැමුණු නැති වුණොත් ඕනම දෙයක් ලෝභ ද්වේෂ මෝහ මූල ධර්මය පදනම් කරගෙන හටගත්තොත් ඒ මමත්වය සකසන්නේ දුගතියම තමයි. ඒ දුගතිය සකසන නිසාම පුහුදුන් සත්වයාට අපාය ගෙදර වැනි ඔය ගියත් රවුමක් ගහලා ආයි ගෙදරට එනවා වාගේ මේ සත්වයා අපායට වැඩෙන වාර ගාන බොහොමයි. දුකට පත්වෙන වාර ගාන බොහොමයි. ඒ නිසා ඔබ දරහගෙන සිටින ඔබේ ආත්මය කවරක් දැයි විමසා බලන්න. ධර්මය තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ පැත්තේ වුණාට ගවේෂණය කළ යුතු මල්ල තියෙන්නේ ඔබ ළඟ. මල්ල තේරුම් ගන්න තරමට තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒ නිසා මල්ල පැත්තකින් තියලා ධර්මය හගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගුරුවරයා පාඩම කරගෙන කරගෙන යනවා, තමන් ලියාගන්නෙත් නෑ, ගණන් හදන්නෙත් නෑ, උත්තර ගන්නෙත් නෑ, කල්පනා කරන්නෙත් නෑ. එක ළමයේ ඩෙස්ක් එකට වෙලා වාඩි වෙලා ඉන්නවා. ඒ ළමයි ප්‍රයෝජන ගන්නෙ නෑ. ගුරුවරයා කියා දෙනකොටම ලියාගන්නවා, ඒ ගණන් හදනවා, විමසනවා, බෙදනවා, අඩු කරනවා, වැඩි කරනවා, උත්තරේ ක්ෂණිකව ලබා ගන්නවා, පහසුවෙන් ලබා ගන්නවා. දැන් දක්ෂ ළමයා කියලා කියන්නේ වෙහෙසක් නැතුව, ඔළුව රිදව ගන්නෙත් නැතුව, බොහොම ඉක්මනින් ක්ෂණිකව උත්තරේ ගන්නකොට අපිට කියනවා දක්ෂ ළමයෙක් වා. ගුරුවරයා ප්‍රශ්නේ ලියාගෙන යද්දි උත්තරේ දානවා, ප්‍රශ්නේ කියන්න හදනකොට උත්තරේ දානවා. දැන් දක්ෂ පුජ්‍යලයෝ අපි දන්නවනේ. ඒ වගේ ඔබ ධර්මයේ තුල උත්තරය පහසුවෙන් ලබා ගන්න කෙනෙක් බවට පත් කුමක්ද ඔබට දරාගන්න කියලා කියන්නේ මේ ධර්මයේ තුලින් කියලා දැන් පැහැදිලි වෙන්න ඕන. ඔබට දරාගන්න කියන්නේ නොදරා ගැනීම, නොදරා ගැනීම. දරාගන්න නොදරා ගැනීම. ඒ දරා ගන්න එපා කියන්නේ. දරා ගත්තට ඔබට කැමතිසේ පවතින දෙයක් නැති නිසා, ඔබ ධනය දරා ගත්තත්, බිරිඳක් දරා ගත්තත්, ස්වාමියෙක් දරා ගත්තත්, දරුවෝ දරා ගත්තත්, අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං, තමා කියලා දරාගෙන ඉන්න දේවල් තමන්ට නැත. තමා කියලා දරාගෙන ඉන්න දේ තමන්ට නැත. තමා කියලා දරාගෙන ඉන්න දේ තමන්ට නැත්නම් මොකක්ද අයිතිය? සුදුසුම දේ තමයි නොදරා ගැනීම, උසුලා නොගැනීම, ග්‍රහණය නොකිරීම. අත්හරින්න එපා කිසි දෙයක්. අල්ල ගන්නත් එපා කිසි දෙයක්. එවිට ඔබ කුමක්ද කරන්නේ? ආන්න සැබෑ අතහැරීමෙන් ජීවත් වෙන පුජ්‍යලයා. අත්හරින්නත් එපා කිසි දෙයක්, අල්ලගන්නත් එපා කිසි දෙයක්. ආන්න සැබෑ අත්හැරීමෙන් ජීවත් වෙන පුජ්‍යලයා. එයාලඟ නිරෝධයක් ඇති වෙනවද නැද්ද? එයාලඟ නිරෝධයක් තියෙනවා. දැන් අත්හරින්නෙත් නැත්තම්, අල්ලගන්නෙත් නැත්තම්, එයාට පැවරෙන රාජකාරියක් වැඩක් මොනවහරි තියෙනවද? නෑ. සියලු රාජකාරිවලින් නිදහස්. ජොබ් එකෙන් නිදහස්. මොනවා හරි අල්ලගන්න දුන්නොත් ඔන්න ජොබ් එක හම්බ වෙනවා. මොනවා හරි අත්හරින්න කියලා කිව්වොත් ඔන්න ජොබ් එක හම්බ වෙනවා. දැන් ওই ජොබ් එක තමයි දිගටම කරගෙන යන්නේ. සියල්ල අල්ලගන්න එපා. සියල්ල අත්හරින්න එපා. දැන් ආයි දැන් මෙයා නෝ ජොබ් කියන දැනට ඇවිල්ලා ආයි ජොබ් එකක් හොයනවා. ජොබ් එකේ නිදහස් වෙන්න මේ කියලා දෙන්නේ. ඕගොල්ලෝ ජීවිතේ පුරාම සිද්ධ කරන ජොබ් එක. ආයි ජොබ් එකක් හොයන්න එපා. මේ ජොබ් එක නැති කම නිදහස්. සහනශීලී. රස්සාව නැතිකම තමයි වාසි. අර එක මනුස්සයෙක් කිව්වා මේ රස්සාවට ගියාම සාහිණහස ඊළඟ මාසෙටත් එක්ක ණය වෙනවලු. රස්සාවට නොගියාම ණය වෙන එක වලකිනවලු. මොකද හේතුව කියලා බැලුවම මෙයාට රස්සාවෙන් හම්බ වෙන පඩියට වඩා වීදන් ටිකක් යනවා යාළුවොත් එක්ක කන්න බොන්න රස්සාවට ගියාම. එනිය රස්සාවට නොගෙහින් ඉන්නකොට ණය වෙන එක නැති වෙනවා. පඩිය නැති වෙනවා. නමුත් ණය වෙන එක නැති වෙනවා කිව්වා. ඔන්න ඔය වගේ යම්කිසි උදාහරණාත්මක කාරණයක් ගෙනහැර දක්ුවේ අපි ජීවිතේ පුරාම මානසික ධනයක් හම්බ කරන්න ගිහිල්ලා ණය වෙලා තියෙන්නේ. ඒ ණය ටිකට තමයි අසහනය, අතෘප්තිකර භාවය, නොසෑහුණු ගතිය, පීඩාවාදී කියලා කියන්නේ. ඒ ණය ටික ඒවයින් පිරෙනවා. කොහොමත් ඉතින් ණයක් වෙනකොටත් පිරෙන්නේ අතෘප්තිකර භාවය, පීඩාකාරී ස්වභාවයනේ. මේත් එහෙමයි, ජීවිතෙත් එහෙමයි. සතුට කියන එක හොයන්න ගිහිල්ලා ණය වෙලා. ඔබට මේ මොහොතේ සතුටින් වාසය කරන්න පුළුවන් නම් ඔබ හැම මොහොතෙම සතුටින්. ඔබ මේ මොහොත ඔබ තෝරා ගන්න ඕන කාලයෙන් තොරව. දැන් කාලයෙන් යුතු මේ මොහොතක් තියෙනවා. ඒක තෝරගත්තොත් මේ මොහොත ඔබේ මැකිලා ගිහිල්ලා ඊළඟ මොහොත වෙනත් මොහොතක් බවට පත් වෙලා ඒක නැකිටල මෙතන යන විට ඒක වෙනම අනාගතයක් බවට පරිවර්තනය වෙනවා. මේ මොහොත තෝරගන්න කාලයෙන් තොරව. ඔබට මේ කියන වචනේ හොඳට තේරෙනවද? මේ වචනේ හඹා ගිහිල්ලා විනිවිද ගිහිල්ලා තේරෙනවද ඔබට හොඳට? මේ මොහොත හඳුනගන්න කාලයෙන් තොරව. ගෝචරයිද? ප්‍රත්‍යක්ෂයිද? ආන්න ඒකටයි පිරිසුදු මේ මොහොත කියලා කියන්නේ. දැන් මේ වචනේ ගොඩාක් වැදගත් වෙනවා. මොකද හේතුව ගොඩාක් ස්වාමීන් වහන්සේලා දේශකයෝ කියනවා කියනවා මේ මොහොතේ ජීවත් වෙන්න, මේ මොහොතේ ජීවත් වෙන්න, ප්‍රසන්ට් මූමන්ට් එකේ ඉන්න කියලා. ඒ කිව්වට මොකද්ද මේ මොහොත? කාලයෙන් යුක්ත මේ මොහොතක්ද මේ කතා කරන්නේ? නෑ, මේ කාලයෙන් යුක්ත මේ මොහොතක් ගැන නෙමෙයි කතා කරන්නේ. අකාලික මේ මොහොතටපත් වුණාම හෙට ලැබුණත් ඒත් මේ මොහොතමයි, අනිද්ද ලැබුණත් ඒත් මේ මොහොතමයි. අවුරුදු 100ක් ගත වෙලා ගියත් ඒක කාලය ගත වෙන කාලය පහු වෙන කාලයක් නොවන නිසා ඒකට කියනවා කාලික. දැන් තප්පර පහු වෙනවා නම් කාලය, විනාඩි පහු වෙනවා නම් කාලය, පැය පහු වෙනවා නම් කාලය, දවස් පහු වෙනවා නම් කාලය. දැන් මේ අකාලිකයි කියලා කියන්නේ කාලය පසු නොවන හේයින් අකාලිකයි. අකාලික ස්වභාවයේ ලක්ෂණය තමයි කාලය පසු නොවන ස්වභාවය. ඔබට ගෝචරයිද මේ ඥානය? හරිම සරලයි. වචනේ අල්ලන්න හරේ තේරුණා නම් අතාරින්න. අර අඹරල්ල පොත් අයින් කරනවා වගේ කොස්ස. කොහමද අඹරල්ල ගන්නෙ? ඕ, කටේ දාලා හයියෙන් හැපුවා, ඉස්ම ටික ගත්තා, පොත් අයින් කරා. රොඩ්ඩ වචනේ හරියට ගිලින්න ඕන අලිය ගිලින දියුල් ගෙඩියක් වාගේ. අලි අලි අර දියුල් ගෙඩි තියෙනවනේ, දියුල් ගෙඩි තියෙන අලි කාලා කනවා. ඔය ගියාම දකින්න පුළුවන් ඔය දියුල් හැදෙන කාලේට අලිය කෙලින්ම දියුල් ගෙඩිය ගත්තා. එයා මෙහා හපන්නේ නැහැ, ගෙඩිය පිටින් ගිලිනවා. අලි ගෙඩපු ගිලපු දියුල් ගෙඩි ඉඳලා හිටලා අහු වෙනවා. ටක් ගාලා අන්න හොඳ දියුල් ගෙඩියක් තියෙන කියලා අහුල ගන්න දුවල ගිහිල්ලා. ඇලිලත් නෑ, ඉරිතලලත් නෑ, මොනව හානියක්වත් වෙලා නෑ. පොඩි පුස්ගතියක් තේරෙන පළල බලනවා. මොනවද? අර ඇතුලේ පොඩි නටු නටු කෑලි ටිකක් තියෙනවා ඇදියුල් ගෙඩියේ, පොඩි නාරටි ටිකක්. අන්නේ නාරටි ටිකත් එක්ක එකම එක හිස් ගෙඩියක්. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේගේ වචන ගිලින්න ඕන අලි දියුල් ගෙඩි ගිලිනවා වාගේ. සාරේ ගත්තා ඒ අර නඩු ටිකත් එක්ක එවෝම ගෙඩියට හානියක් නැතුව වචනේ පිට වෙන්න ඕන. සමහර ගැටි ඔක සාරේ නෙමෙයි කන්නේ, දියුල් කට්ට කන්නේ. ඊට පස්සේ කියනවා මේ ඒ බණවල හරයක් නැහැ. ඒ හරයක් ලැබෙන්නේ කොහොමද? කට්ට කෑවා. කට්ට නෙමෙයි කන්න ඕන, සාරේ ගන්න. සාරේ අරගෙන මේ කට්ට පිට වෙන්න ඕන. මේ දේශනා ඔක්කොම අහලා මම දැනගෙන දැකලා මට තේරිච්ච දෙයක් තමයි ස්වාමීන් වහන්සේ බොහෝම දිගුවට මේ කරන දේශනා හරි දක්ෂ විදියට අපේ අය මේ ලඝු කරනවා. හාමුදුරුව කියන්නේ මේක තමයි කියන මේ පොඩි වචන දෙකකින් කියනවා. ආනන්ද හාමුදුරුව කියන්නේ මෙන්න මේක. මටත් හිතා ගන්න අමාරුයි කොහොමද එච්චර දක්ෂ වුණේ කියලා. දැන් මට මේක වචන දෙකකින් කියන්න බැරි නිසානේ මම මේ වචන කෝටි ගාන පාවිච්චි කරන්නේ. නමුත් මේ අපි ශ්‍රවණය කරන ශ්‍රාවකයෝ මේක වචන දෙකකට ලඝු කරනවා. ලඝු කළා කියනවා. ආනන්ද හාමුදුරුවන්ගේ ප්‍රකාශය මේකයි කියලා. ඒක ඇත්ත වශයෙන්ම දක්ෂකම නෙමෙයි මෝඩකම. අස්සජි මහරහතන් වහන්සේටවත් දේශනා කරන්න බැරි වුණා අර උපතිස්ස කෝලිත කියන දෙන්නට මුළු බුද්ධ ශාසනයම කියන්නේ මොකද්ද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනය හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා මේ ධර්ම හේතු ප්‍රත්‍යයන්ගේම දුරුවීමෙන් නිරෝධයටපත් වෙනවා කියන දේශනයයි තියෙන්නේ දර්ශනයයි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ රටාව සහ ගුණය කියන්නේ මෙන්න මේකයි කියලා දුන්න දේශනාව හෝ දේශනය කියන්නේ මෙන්න මේක තමයි බුදුහාමුදුරුවන්ගේ අවසාන උත්තරය මේක තමයි කියන්නේ කියන එක නෙමෙයි. මෙන්න මේ අනුසාරයෙන් තමයි ගලාගෙන යන්නේ හේතු ප්‍රත්‍යයන් හට ගැනීමෙන් හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධය ඇතිවීමෙන් ඒ නිරෝධය ලැබෙනවා. ඒ ධම්මා හේතුඵලවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ හේතුඵල හැදෙනවා හේතුඵල නිරෝධයකට ගෙන යනවා හේතුන්ගේ නිදහස් වෙනවා හේතුඵල නිරෝධයක් ලබනවා. නමුත් මේ තු මේක අහලා කියනවා ආනන්ද හැමතුරු කියන්නේ හිතන්න නැතුව ඉන්න කියලා. සමහර අය කියනවා හිත ශූන්‍යව තියාගෙන ඉන්න කියලා දෙනවා. සමහර අය කියනවා හාමුදුරු කියන්නේ මුකුත් කරන්න එපා නිකාම දේශනා අහන්න කියලා. සමහර අය කියනවා හාමුදුරු මුකුත්ම කියන්නේ නැහැ. වැඩක් නැහැ. භාවනාවක් නැහැ. ඇයි මෙච්චර මෝඩ වෙන්නේ? අර සුද්ධ සිංහලයා මෝඩයා කියලා කිව්වට ඒක ගණන් ගන්න එපා. නේද? ඒක ඔප්පු කරන්න එපා. එද ආවරු කරන්න එපා එහෙම. ඊට වඩා පුළුල්ව ඊට වඩා විවෘතව ඊට වඩා සැහැල්ලු මනසින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඔබ ළඟ තියෙන දේවල් ප්‍රත්‍යක්ෂ කරපු දේවල්ද තියෙන්නේ? නෑ. ප්‍රත්‍යක්ෂ කරපු දේවල් නෙමෙයි. දැන් ඔබෙන් වාර කීපයක් අහන්නම්කෝ ඒවට උත්තර. ලෝක බෝලේ ගෝලාකාරයිද හතරැස්ද? ලෝක බෝලේ කොයි වගේද? ඈ ඈ අපිට ටීවී එකෙන් අර බෝලේ කැරගෙන බෝලයක් පෙන්නනවා. ඒ නිසා ඉතින් අපි හිතනවා මේ වගේ වෙන්නේ නැති බෝලේ කියලා. ඔබ ටීවී එකෙන් කම්පියුටරෙන් දකින ලෝක බෝලයක් ඇරෙන්න බෝලයක් දැකලා තියෙනවද? දැකල නෑ. දැන් හඳට ගියා කියලා ඇමරිකාව විසින් රඟපෑමක් කළා ඉදිරිපත් කරපු දර්ශනයක් කියලා නොයෙකුත් සාධක කතාවක් තියෙනවා. ඒ වගේම මේ යෝධය මේ බෝලයක් හදලා වෙන්නවද අපි දන්නේ කවද? දැන් ඉතින් යම් කිසි සාක්ෂියක් තියෙනවා. ඉතින් අපිට අර ගුවන් යානයේ යද්දි ටිකක් බෝලේ වගේ පේනවා. නොයෙකුත් තර්ක ශාස්ත්‍ර පෙන්නලා අර නෞකාවක් යනකොට ටික ටික අර දොම ගහත් එක්ක ටිකට පේන නිසා මේ ලෝක බෝලේ කියලා හිතෙනවා. දැන් මේ අයින් කරන්න බැරි ප්‍රත්‍යක්ෂතාවයක් කොහොම හරි අපි තුල ඇති කරලා තියෙනවා ඒක. ඒක ඇත්ත. හරි. නමුත් ඒ ඒ ප්‍රත්‍යක්ෂතාවයේ ඒ හැටියට අපි දරාගෙන ඉන්නේ දැඩි දැඩි විශ්වාසයේ දෙන්නේ අපිට කැමරාවේ දෙන විශ්වාසය නිසා. මේ විද්‍යාඥයන්ගේ ප්‍රකාශය තුළ දෙන විශ්වාසය නිසා නොයෙකුත් නොයෙකුත් සාධක සියල්ලම එකතු කරලා ඔන්න අපි එක හරි දෙයක් හැටියට දරා ගන්නවා. නමුත් ඍජු තර්කයක් ඉදිරිපත් කළොත් එහෙම ඔබට ලෝක බෝලය ගෝලාකාරයි කියලා ප්‍රත්‍යක්ෂයිද? එහෙමනොත් එහෙමනොත් පරදිනවා ඔබ කියන්න අමාරුයි. දැන් ඒක ඒක දැන් ඒක වැරදි කියන එක නෙමෙයි, ඒක හරි. ඒක ඒක තමයි ලෝකේ තියෙන ස්වභාවය. ඒක අපි පිළිගන්න ඕන. නමුත් මේ මනස තුල අපි ගොඩාක් තද පිළිගැනීම් වශයෙන් තියෙන දේවල් තුලවත් කිසි පුළුල් යථාර්ථයක් නැහැ කියන එක මම මේ කියන්න උත්සාහ කරේ. ඊළඟට ආගම පිළිබඳව කතා කරමු. නිම්මාන රතිය දැක්කද? පරිනිම්මිත වසවර්තිය දැක්කද? තුසිතය දැක්කද? නෑ, බ්‍රහ්ම ලෝක 16 දැක්කද? දිව්‍ය ලෝක 6ක් දැක්කද? අනිත් ආගමිකයෝ යන ස්වර්ගය දැක්කද? ඈ, මවපු දෙයියෝ දැක්කද? නෑ. බුදුහාමුදුරු දැක්කද කියලා අහුවාමත් නෑ. ඒ වුණාට ඒක යංගිලි සාධක ටිකක් තියෙනවනේ. ඊළඟට බුදුහාමුදුරුයි කියලා අදහන මේ මවාගෙන අපි තියෙන පිළිම රූප මේ ෆොටෝ එක හරියටම බුදුහාමුදුරුවන්ගේද? දන්නේ නෑ. ඊට පස්සේ දවසක අර සුදු ජාතිකයෙකුට කවුද මේ නඩුවක් දාලා බුදු රූපය ඇඟේ කොටාගෙන ඉන්නවා කියලා. ඉතින් කොටාගත්තාම මොකද වෙන්නේ? බෞද්ධ හිතාගෙන ඉන්නේ මේ පිළිමය ඇතුලේ තමයි බුදුහාමුදුරුවෝ ඉන්නේ කියලා. කොටා ගත්තම මොකද වෙන්නේ? ඒක ශ්‍රද්ධාවෙන් නම් පපුවේ කොටා ගන්න, කොන්දේ කොටා ගන්න, කොටා ගත්තින් හොඳයි නේ. ඊට පස්සේ මිනිස්සයා කිව්වා මේ අරයගෙන් ඇහුවා නඩු දාපු එක්කෙනාගෙන් අහලා තියෙනවා ඔයා බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවද කියලා. ඊට පස්සේ කිව්වලු නෑ කියලා. එහෙනම් ඔයා දන්නේ කොහොමද මේ බුදුහාමුදුරුවෝ රූපි කියලා? ඊට පස්සේ ගෝල ඔය ඔය මේ වගේ කියලා. ඊට පස්සේ අර මහාවීරතුමන්ගේ බින්තූරය ගැනලා ඇහවලු මේ බුදුහාමුදුරන්ගේද කියලා. ඊට පස්සේ ගෝ නැහැ කියලා. එහෙනම් මම මේ කොටාගෙන තියෙන්නේ ඊයාගේ කිව්වලු. ඒ මූණයි ඒ ස්වභාවයේ මහාවීරතුමාගේ ශරීරාංග ලක්ෂණත් එයාටත් දෙතිස්පුර මහා පුරුෂ ලක්ෂණ තිබිච්ච කෙනෙක්. නිගණ්ඨනාථ පුත්තලාගේ ප්‍රධානියා මහාවීරතුමා අර ඉන්දියාවේ තියෙනවා. ඒක මේ හොයාගන්න බෑ. ඔය ජේතවනාරාම කිට්ටුවමත් තියෙනවා නිගණ්ඨ පන්සලක්. මම ගිහිල්ලා ඉතින් බල්ල ඇවිල්ලා ගියා. ඊ පන්සලේ ලොකු බුදු පිළිමයක් තියෙනවා කිව්වා. ඊට පස්සේ ගෝ නෑ නෑ බුදු පිළිමයක් නෙමෙයි කිව්වා. මම ඉතින් කොහොමද ඒක දැනගන්නේ කියලා ඇහුවා. බුදු පිළිමයක නම් චීවරයක පොඩි ඡායාවක් හරි පේන්න දෙනවා කිව්වා. අර ගොල්ලන්ගේ එහෙම අර ඇඳුමක ඡායාවක් ඇඳලා නෑ කිව්වා. ඔච්චර ඇඳුම නැති එකයි ඇඳුම තියෙන එකයි විතරයි මේ බුදු පිළිමේ තියෙන්නේ. මොකද සිස්මා පුරුෂ ලක්ෂණ ඉපහා ස්වරූප තිබිච්ච දෙදෙනෙක්. පරම අවිහිංසාවාදී. කොහොම හොඳයි. මේ ප්‍රතිපත්ති මේ වශයෙන් ගත්තහම මේ බෞද්ධයි කියන ප්‍රතිපත්ති වලට වඩා ඉතාම සෞම්‍ය ප්‍රතිපත්ති ගුණාංග වලින් යුක්තයි නිගණ්ඨ නාථපුත්තගේ ශාවකය. හරිම අහිංසකයි. හාල්මැස්සෙක්වත් කන්නේ නෑනේ. හං සෙරප්පු දෙකක්වත් හම් බෑග් එකක්වත් අරගෙන ඒගොල්ලන්ගේ තැනකට ඇතුල් වෙන්නවත් දෙන්නේ නෑ. මොකද ඒගොල්ලෝ කූඹියෙකුටවත් හිරිහැරයක් නොවිය යුතුයි කියන තත්ත්වයේ ඉන්න පිරිසක්. එතකොට බලනකොට මේ අපේ බෞද්ධයන්ට වඩා තාම හොඳයි. හරිම අහිංසක ගුණාංග තියෙන මිනිස්සු ටික. ඒ චින්තනය තුළ ඒ හැම දෙයක්ම කෙලෙස් යටපත් කර ගැනීම. ආසාවන් යටපත් කර ගැනීමෙන් ඒගොල්ලෝ එතෙන්ට හදාගෙන තියෙනවා. නමුත් ප්‍රහීන කරලා නැහැ. මනුෂ්‍යයෙකුට ගුණාංග හදාගන්න පුළුවන් යටපත් කර ගැනීමෙන් හදන්න පුළුවන්, ප්‍රහීන කිරීමෙන් ඇති කරගන්න පුළුවන්. දැන් මේ අපි උත්සාහ කරන්නේ යටපත් කළා හදන්න නෙමෙයි ප්‍රහීන කරන්න. ප්‍රහීන කරන්න නම් ඔබට නව චින්තනයක්, නව ඥානයක්, නව දර්ශනයක් පහළ වෙන්න ඕන. ලෝකයට සමාන නොවු, ලෝකයේ තුල නව එකක් නෙමෙයි, ලෝකයට සමාන නොවු නව චින්තනයක්, නව දර්ශනයක් පහළ වෙන්න ඕන. ඒකට කියනවා අධිචිත්තාදි ඥාන. මේ අධි ඥානය තමයි ඔබේ ජීවිතයේ දෙස වෙනස් විදිහකට බලන්නේ. අධිචිත්තේ තමයි ජීවිතය පිළිබඳව වෙනස් විදිහකට හිතන්නේ. පුතඥයෙක් මමත්වයේ තුල හිටියොත් ඒක වරදක්. මොකද හේතුව එයාගේ මමත්වය එයාගේ හිත ඇතුලේ තියෙනවා. රහතන් වහන්සේ කෙනෙක් මමත්වයේ වශයෙන් කල්පනා කළොත් ඒක හොඳයි. ඒකට හේතුව රහතන් වහන්සේ කෙනෙක් මම මම කියලා ගන්න අල්ලන එහෙ යාට හම්බෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්. පුහුදුන් කෙනෙක් මම මම කියලා අල්ලන්න ගියොත් එහෙම යාට හම්බෙන්නේ පුතඥන කෙනෙක්. එනිසා ධර්ම අවබෝධය කරගත්ත අයට කරන්න තියෙන හොඳම වැඩේ තමයි පුළුවන් තරම් මම මම කියලාම අල්ලන්න ඕන. මම මම කියලා අල්ලන තරමට අතහැරෙනවා. මොකද හේතුව? අරයාට පුතඥ කෙනාට මම කියලා ඇල්ලුවාම මම එක්ක අහු වෙනවා. මමත්වයේ ප්‍රහීන කරපු කෙනෙකුට මම 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 කියලා ඇල්ලුවොත් එහෙම මම එක්ක අහු වෙන්නේ නැහැ. අන්දේ දිවොත් හැපිලා වැටෙනවා. ඇස් තියෙන කෙනෙක් දිවොට හැපිලා වැටෙන්නේ නැහැ. පුදුන් භාවය කියන්නේ අන්ධ භාවය හා සමානයි. ඇස් අරගත්ත කෙනා කියලා කියන්නේ ඇත්තෙකු වෙන. සාකච්ඡා කරන්න ගැටලුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඉස්සරහට එන්න පුළුවන්. ගැටලුව මම ඔබම ඔබට තේරුම් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. පාවිච්චි කරන්න එපා. ඕකේ. නම් ගම් පාවිච්චි කරොත් කිසි කෙනෙක්ගේ මට උත්තරයක් දෙන්න බැරි වෙනවා. මොකද හේතුව එතකොට ඒ පුජ්‍යල විචනයක එක නිර්මාණය වෙනවා. මේක බුදු කෙනෙක්ගේත් ලක්ෂණයක්. අහන්න එපා අහවල් ආගමේ අහවල් සාස්ත්‍රවරය අහවල් කෙනා මෙහෙම කියලා දෙනවා කියලා කියන්න එපා. එහෙම කිව්වොත් මට උත්තරය දෙන්න බැරි වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්න දැන් ඒ ඔබට ඒ දැනෙන தත්ත්වේ හොඳයිද නරකයිද? එහෙනම් ඒ හොඳට අර ඔළුවේ තියෙන මේ මල්ල බිමින් තියලා ඒ හොඳත් එක්ක එකතු වෙන්න. දැන් අර කහල ගොඩින් මේක විශ්ලේෂණය කරන්න යන්න ඒවට ගලපන්න. එතකොට මං කලින් හිටිය විදිය හරිද? දැන් හිටිය විදිය හරිද? ඒක ගෙහෙම ගලපන්න යන්න එපා. දැන් ඉන්න ඔබට තේරෙන විදිය හොඳක් නම් ඒකේ තේරෙන්නේ ඒ ස්වභාවයත් එක්ක අයින් වෙන්න පරණ මල්ල පැත්තකින් තියලා. දැන් අලුතෙන් ඔබට ගයක් හම්බ වෙනවා. ගයක් හම්බ වුණාම ඉතින් මෙයා කල්පනා කරනවා මේ මං ඉස්සර හිටියේ ගේ මේකයි ඒක වැරදිද, දැන් ඉන්න ගෙදර මේකයි දැන් ඉතින් මේකේ ඉන්න එක හරිද, මේක සමාන මොකද, මං ඒ ගෙදර යනවද මේ ගෙදර යනවද ඔහොම ඔහොම කල්පනා කරන කෙනෙක් ඉන්නවා. ඉතින් මං අහන්නේ අලුතෙන් හම්බෙච්ච ගේ හොඳයිද? ඒසර කියනවා අලුතෙන් හම්බෙච්ච ගේ ඉතාම සුපෝභෝගී ගෙයක්. අපිට පාසලට කිට්ටුයි, රෝහලට කිට්ටුයි, රැකියාවට යන්න කිට්ටුයි, ඒ වගේම පරිසරය හරිම හොඳයි කියලා මෙයා ඉතින් හරි අගේ කරනවා. ඒකවල මට කියන්නේ අර පරණගේ කතාව අයින් කරලා දාන්න. ඔබ අලුත්මගේ දිගටම පදිංචියට එන්න. මයිදන අන්නේක ඒක වෙනස් කරගන්න බැරි වෙච්ච කම තියෙන්නේ දැන්. දැන් ගලපල බලන්න හදනවා. අරය කියපු එකද හරි, මෙයා කියපු එකද හරි, හාමුදුරු කියපු එක හරි, ඔබ ගත්ත චින්තනයේද හරි, මේ ඔක්කොම වැරදි. එහෙනම් ඔය ගැටලුව මොකද්ද? මොකද ධර්ම අවබෝධය කියන්නේ? ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නය ධර්ම අවබෝධය වෙන්නේ නැති කියන ගැටලුව තමයි තියෙන්නේ. මොකද ධර්ම අවබෝධය කියන්නේ? ඔබ හිතාගෙන ඉන්න මවාගත්ත දෙයක්. ධර්ම අවබෝධය දන්නේ කොහමද? මේක අවබෝධ වෙච්ච කෙනෙක්ටන් දන්නව මේක ධර්ම අවබෝධය කියලා. අවබෝධ වෙන්න කලින් ඒක එයා දන්නේ නැහැ ඒක ධර්ම අවබෝධයද නැද්ද කියලා. එයා ඊට කලින් ධර්ම අවබෝධය කියන එකක් ඔළුවට දාගත්තොත් එහෙම එයා මවාගත්ත දෙයක්. ඔන්න උදාහරණයක් වශයෙන් ඔය ඇත්තෝ හිතන්නකෝ මේ ඇමිලි පිටියේ හාමුදුරුවන්ගේ ගෙදර යනවා කියලා. දැම්මම ඔබ හිතා ගන්නවා හාමුදුරුවන්ගේ ගෙදර. එතකොට ඒ හාමුදුරුවන්ගේ ගෙදර තිබේ ඔබ මවාගත්ත ගෙදරක් ඔබට ඔය හිතේන විදිය. දැක්ක කෙනා ගියපු කෙනා විතරයි දන්නේ හාමුදුරුවන්ගේ ගෙදර ස්වරූපය. ඒක ඇත්තද නැත්තද? ඇත්ත. එහෙමනම් දැන් ඔබ ඔය හිතාගෙන ඉන්න එක මොකක්ද? අර ගෙදර යන්න කලින් හිතාගත් එකක් වගේ එකක් නේද? එතකොට හාත්පස වෙනස්. මේ හැමෝටම ඔන්න හිතුවොත් එහෙම හිතන්න කියලා ඒගොල්ලෝ ඇහුවොත් මොන වගේ ඇද්ද කියලා එක එක විදියට කියනවා. ගම නිසා ලස්සන ඇති. වෙල නිසා ලස්සන ඇති. ඔබ ධර්මයට යොමු වුණේ කොයි කාලෙද? මොන වගේ හේතු නිසාද? මේකයි වැඩේ. දැන් ඔය හැම අවබෝධයක් තුළම ඔබ නිදහසක් දකිනවා. නමුත් ඒ නිදහස කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඔබ උත්සාහ කරනවා. එතකොට ඔබේ ඔළුව අවුල් වෙනවා. මොකද්ද තේරුම? ජීවිතේ තේරුම මොකක්ද? දැන් ඔබේ වචන වලින් මට තේරෙන එක දෙයක් තමයි ඔබේ අවබෝධය ගන්න කොටස ඍජුව පැහැදිලිව ගන්නෙ නෑ. තියනවා වගේ ටිකක්, ශූන්‍යයි වගේ ටිකක්, නිදහස් වගේ ටිකක්, තේරුමකුත් නෑ වගේ කියලත් හිතෙනවා. ඒ වගේ අර උජුපටිපන්න භාවය කියන්නේ ඒකයි. ඔය බුදුවරු ආර්ය ශාวกය කියන කියන එකයි ගලේ හිටපු ඉන්න වගේ ඉන්ද්‍ර කීලේ වගේ කියන්නේ. අනේ ඒ වගේ උජුපටිපන්න බව ගන්න ඕන. තේරෙනවද? මැදට ඉන්න එපා. අර පැත්තට මේ පැත්තට පනින්න එපා. පාරේ දකුණු පැත්තේ යනවා නම් දකුණු පැත්තේ යන්න, වමෙන් යනවා නම් වමෙන් යන්න, මැදින් ගියොත් චප්ප වෙනවා. ඈ මැද ඉරක් ගහලා තිබ්බට ඒක යන්න බෑ අපිට. වමෙන් යනවා නම් වමෙන් යන්න, දකුණේ යනවා නම් දකුණේ යන්න, මැදින් ගියොත් චප්ප වෙයි කියනවා. ඒ නිසා ඔබ මොන පැත්තටද එන්නේ කියලා ඍජුව තේරුම් ගන්න උත්සාහ කරගන්න. දැන් ඔබට වඩා වැදගත් නිදහස පැත්තේද, සානසීලී පැත්තේද? ඒ පැත්තට එන්න හරියට. අනිත් එක ඔබ ගොඩාක් චින්තන දර්ශන පොත්පත් ඒවා මේව කියවලා දැන් අර ඒ ශාස්ත්‍රානුකූලව ධර්මයේ දකින්න හදනවා. එහෙම ධර්මයේ දකින්න බෑ. ඒ වචන ලොකු වැකි වාක්‍ය ඒව නිකන් අපේ හීන. ඒ කතා බහ ශෛලය නේ. මේ පොඩි කාරණේකට ලොකු වචන පාවිච්චි කරන්නත් පුළුවන්. සරලම වචනයකින් කියන්නත් පුළුවන්. ඒ වචන ලොකු වැදගත් දේවල් නෙමෙයි. ධර්මය හරියට තේරුම් කරගත්තට පස්සේ මොලේට වැඩක් නැහැ. මොලේ නිදහස්. මේ හරකෙක් බැඳගෙන වගේ ධර්මයේ බැඳගෙන මේ තියාගන්න උවමනාවක් නැහැ. මොලේ බැඳගෙන තියාගන්න උවමනාවක් නැහැ. මොලේ නිදහස් කරන්න. ඔක්කොම නිදහස් කරලා දාන්න. ඇත්ත කියනවා නම් ඇත්ත කියවේ, බොරු කියවෙනවා නම් බොරු කියවේ, හීනෙන් දොඩවනවා නම් ඕන එකක් හීනෙන් දොඩවයි කියලා අතහැරලා දාන්න. මැරෙනවා නම් මැරේ, ජීවත් වෙනවා නම් ජීවත් වේ, සත්‍ය අවබෝධ වෙනවා නම් සත්‍ය අවබෝධ වෙයි, අපාය යනවා නම් අපායයි, දිව්‍ය ලෝක යනවා නම් දිව්‍ය ලෝකයයි, මෙතන ඉන්නවා නම් මෙතන ඉඳී, මෙතන නොහිටිනවා නම් මෙතන නොහිටි, කිසිම තැනක නොපිහිටනවා නම් කිසිම තැනක නොපිහිටි කියලා අතහැරලා දාන්න. මේ සියලු බය මිනිසාට දෙන්නේ බයට. මේ හැමෝම මේ අපායට බය, දිව්‍ය ලෝකෙ යන්න වැඩ කරන්නේ. ඔක්කොම ආගමිකයෝ අපායට බය, දිව්‍ය ලෝකෙ යන්න තමයි වැඩ කරන්නේ. හැබැයි ඒ බය නිසාම ඒ කරන වැඩවලින් යාට රැස් වෙන්නේ අපාය සාධක. මොකද්ද ප්‍රශ්නේ? ආරක්ෂා කරන්න දෙයක්වත් කිසිම දෙයකට බැඳීමකුත් නැත්තම් මොකද්ද ප්‍රශ්නේ? ඔබ තේරුම් ගන්න බැරිකම. ඒකද? ඔබ තේරුම් ගන්නේ ඇයි? තේරුම් ගන්න මමෙක් ඉන්නවද? එහෙනම් මොකද්ද තේරුම් ගන්නේ? එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? කොම අතහැරලා බලන්න, කොම නිදහස් කරලා බලන්න. මනසින් අතහැරියට ඔබට කිසි දෙයක් අහිමි වෙන්නේ නැහැ. ඔබේ දරුවා, ඔබේ කිසි දෙයක් ඔයගේ අහිමි වෙන්නේ නැහැ. මොකද මේ සිටිවිල්ලෙන් අතහැරලා බලන්න. මේ අල්ලගෙන ඉඳීම සියල්ලට කරදර. ඔබට ඔබ කිසිවක් අල්ලගෙන නැහැ කියලා ඒක දැනෙන්න ඕන ඔබට. ඒක කියන්න ඕන ඔබටම. මට කියලා වැඩක් නැහැ. ඔබ ඔබටම කියන්න මම කිසිම දෙයක් අල්ලගෙන නැහැ කියලා බලන් කියන්න. ඔබේ ආධ්‍යාත්මයටම ඔබ කියන්න මම කිසිවක් අල්ලගෙන නැහැ කියලා. එයා උත්තරයක් දෙයි. අල්ලගත්ත කිසිදු දෙයක් අහු වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න තියෙන? සන්තෝෂෙන් ජීවත් වෙන්න. වැඩි ඔළුවට දාගන්න යන්න එපා. මේ විශ්වීය ධාරාව ඔළුවට දාගන්න යන්න එපා. දැන් අපි බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. දැන් මේ රටේ තියෙන දේවල් හරි ඔක්කොම ටික ඔළුවට දාගන්න ගියොත් මොකද වෙන්නේ? රටේ තියෙන දේශපාලනයයි, ඉතිහාසයයි, සංස්කෘතියයි, සભ્યත්වයයි, සදාචාරයයි, ප්‍රශ්න ටිකයි, පත්තරවල තියෙන ඒවායි, Facebook වල තියෙන ඒවා ඔක්කොම ටික ඔළුවේ දාගන්න ගියොත් මොකද වෙන්නේ? ඔළුවේ ඉඳ මදි. අපි ඉතිහාසය දාගන්නම ඔළුවේ ඉඳ මදි. එදා බරපතල ඉතිහාසයක් තියෙනවා නේද? බලංගොඩ මානවගේ කාලේ තියෙනවා. ඒසා ඒච්චර ගොඩක් මේ දාගෙන හැමතිස්සෙම ඉන්න එපා. දැන් අපි ගෙදර බාණ්ඩ ඒ තැන්වල අපි තියලා තියෙනවා. හැඳි, පීයා, පීසි, කෝප්ප, බිගන් ඒවා මේවා තියෙනවා. හැමතිස්සෙම ඔළුවේ මතක තියාගෙන ඉන්නවද අතර බිගන් ටික, අතර පීසි කෝප්පේ, අතර මේවා කියලා. මේක තිබ්බ තැන තිබුණා හරි. මතක තියාගෙන ඉන්න එපා. අවබෝධයත් එහෙමයි, ධර්මයත් එහෙමයි. හැම දිස්සෙම හැම එකක් 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 ගානේ මතක තියාගෙන ඉන්නම් කියලා ගියොත් එහෙම මොකද වෙන්නේ? ඔළුව ඉඳ මදි වෙනවා. තියෙන දේවල් තිබුණා. අර කාක්ක හැංගුවා වගේ හංගල යන්න ගායි අමතකිනවා. ඈ එක කූඹි අරන් ගිහිල්ලා එහෙම නැත්තම් කාක්ක හංගන මීයෝ අරයි යනවා. මීයෝ අරයි යනවා. ඉතින් නැති වෙන දෙයට නැති වෙන්නත්, ඇති වෙන දෙයට ඇති වෙන්නත් ඉඩ දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි මමත්වයෙන් තොර බව කියලා කියන්නේ. ලැබෙන දෙයට ලැබෙන්නත් නොලැබෙන දෙයට නොලැබෙන්නත් නොලැබිච්ච දෙයට ඒක නොලබුණාවි කියලා හිතන්නත් අපිට පුළුවන් නම් ඒක තමයි මමත්වෙන් අඩු බව කියන්නේ. මමත්වෙන් තොර බව කියන්නේ. බුදු කෙනෙකුට රජ ආසනක් හම්බ වුණාම අනේ ඔය ආසන හොඳ නැහැ අපි පොඩි ආසනවල වාඩි වෙන්න කියලා එහෙම බිම වාඩි වුණේ නැහැ. හොඳ ආසනයක වාඩි වුණා. ආසනයක් නැති තැනකදී ගල් තලාවක් මුණ ගැහෙනවා. අනේ ගල් තලාවේ සිවුරක් දාගත්ත වාඩි වුණා. හොඳට දානේ හම්බෙච්ච දවස් තිබුණා. හොඳට දානේ වැළඳුවා. දානේ නැති දවස් තිබුණා. ඒ දවසට ඇල්ලතුර ටිකක් වළඳලා වැඩ හිටියා. ඉතින් බුදු කෙනෙක්ගේ චර්යාව අපි පුරුදු වෙන්න ඕන ජීවිතේ. ආධ්‍යාත්මිකවත් භෞතිකවත්. එතකොට ප්‍රශ්න මොකද? නෑ. ඒකයි ධර්ම අවබෝධය කියන්නේ. එහෙම නැතුව ඔබ මවාගත්ත මොනවා හරි චේන්ජ් එකක් වෙනසක් ඔළුවේ දාගත්ත දෙයක් හොයන්න එපා. ඈ කවුරු හරි කෙනෙක් දැම්ම ඔළුවට මෙන්න මේකයි ධර්ම අවබෝධය කියන්නේ කියලා. එතකොට ඒක කවදාවත් ඔබට මුණ ගැහෙන්නේ නැහැ. මේ බෞද්ධය හොයන නිවන බෞද්ධයන්ට මුණ ගැහෙන්නේ නැහැ. අනිත් අය හොයන ස්වර්ගය ඒගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව? ඒ දැකලා හදාගත් එක නෙමෙයි, Taman නොදක නිර්මාණය කරපු දෙයක්. ඇත්තෙන්ම තමන් ගත්ත නිර්මාණය තුලින් හොයන්නේ කියලා සමහරලාට ඒ අදාළ දේ මේ ළඟින් යන හොයාගන්න බෑ. දැන් මං වාට කියනවා කට්ටියක් එනවා කිව්ව වාහනයකින් පාට ගිහින් පොඩ්ඩක් බලන්න කියලා. වාහනික දුවනවා. දුවලා ඔයා හිතාගෙන ඉන්න ෂුවර් එකට කට්ටියක් නෙන්නේ වෑන් එකකින් වෙන්න තියෙනවා ඇත්ත කියලා. මේ බලාගෙන ඉන්න වෑන් එකක් එනකම්. පස්සේ කට්ටිය එතනින් යනවා. හැබැයි යන්නේ කාර් එකකින්. ඔයා ගත්තේ නෑ ඒ කට්ටිය හිතලා. ඒ මොකද ඔයා බලාපොරොත්තුනේ වෑන් එකක්. ඒ නිසා ওই විදියට බලාපොරොත්තුෙන් හිටියොත් නිවන ළඟින් යනවා. ආ ගන්නෑ. මොකද ඔයා බලාපොරොත්තු වෙන්නේ වෑන් එකක් ගන්න. ඒවා ඔළුවේ කොට ගහගත්තා. අරයාගේ අවබෝධය, අරගේ චේන්ජ් එක, අරයාට වෙච්ච දේ, එයාගේ අවබෝධයේ ලක්ෂණ, ඒවා මේව කිව්වම ඔක්කොම ඔළුවේ කොට ගහගත්තා. ඒ හා සමාන දෙයක් ඔබත් පතනවා, ප්‍රාර්ථනා කරනවා. නිවනටවත් තණ්හාවක් ඇති වුණොත් නිවන අවබෝධ වෙන්නේ. නිවනටවත් මේ නිවනේ තියෙන ස්වභාවය තමයි නිවනටවත් තණ්හාවක් ඇති වුණොත් නිවන අවබෝධ වෙන්නේ. මං ඔයාට පොඩි අභියෝගයක් දෙන්නම්කො. මට සැහැල්ලුව තියෙන තැනකින් හොයලා ගෙනල්ලා දෙන්න. නිදහස තියෙන තැනකින් හොයලා ගෙනල්ලා දෙන්න. කොච්චර කාලය වුණද? කාලයක් අවශ්‍ය වෙන්නේ. කොහෙද තියෙන්නේ? මාගාව කොහෙද තියෙන්නේ? බර කරගෙන සිටින ස්වභාව දේවල් අයින් කරාම එතන තියෙනවා. ඔබ ඒක භුක්ති විඳිනවද? කොහොමද භුක්ති විඳින්නේ? මොකටද අපිට සැහැල්ලුව? සැහැල්ලු වෙන්න ඕන නම් ඔබ සැහැල්ලුවත් අතහරින්න. සැහැල්ලුවට ආසත්තකමක්, සැහැල්ලුවට තණ්හාවක්, තෘෂ්ණාවක් ඇති වුණොත් සැහැල්ලුවක් නැති ඔබේ පුරුද්දට ආයේ ඔළුව හිර කරගන්න යන්න එපා. මේක විශ්වීය ධර්මයක් හැටියට තේරෙන දේ. ඔබ ඔළුවෙන් මේක ග්‍රහණය කරන්න ගියාට ඔබට ඒක ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මම කියන ස්වභාවයෙන් ලබන්න පුළුවන් කමක් නැහැ. ඔබේ අහිංසක උත්සාහයක් තියෙනවා, අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා, උනන්දුවක් තියෙනවා, ඕනකමක් තියෙනවා, කැපවීමක් තියෙනවා අපි දකිනවා. ඔත් ඒක විවෘත මනසකින් හොයන්න තේරුණා නේද? ඔබ සත්‍ය ප්‍රකාශකයෙක් බවට පත් වෙන. සත්‍ය ප්‍රකාශ කරන කෙනෙක්ව කිසිම දෙයක් මතක තියාගන්න ඕනේ නැහැ, හදන්න ඕනේ නැහැ. එතකොට එයා ස්ථානෝචිතව කියවෙන එක කියවේ. දැන් සත්‍ය ප්‍රකාශ කරනවා කියන්නේ මම මේ ටිකම කියන්න ඕනේ. මේ ලෝකයේ ජයගන්නේ සත්‍ය කතා කරන අයවත් බොරු කතා කරන අයවත් නෙමෙයි. මේ ලෝකයේ ජයගන්නේ අවස්ථානෝචිතව කතා කරන අය. සමහර වෙලාවට ඇත්ත තමන්ට පීඩාවක් වෙනවා. සමහර වෙලාවට බොරුව තමන්ට පීඩාවක් වෙනවා. ඇත්ත බොරුව දෙකම පීඩාවක්. කාලෝචිතව පවතින කෙනාට මේ ප්‍රශ්නයක් නෑ. ඒක කියන්නේ අර පංචායුධයට වඩා වටිනවා ප්‍රඥායුධය. ඒ පංචායුධ කුමාරයෙක්ගෙන් අර පෙන්නලා දෙන්නේ ආයුධ පහින්ම ගැහුව යකාගෙන් බේරෙන්න බැරි වුණා. මොකද කරේ? කිව්වා මාව කෑවොත් ඔයාගේ උගුර කපාගෙන යන ආයුධයෙන් මගේ ඇඟ ඇතුලේ තියෙනවා කැරකෙමින්. යකා කල්පනා කරා මේක නම් අත්තදා බලන්න සුදුසු දෙයක් නෙමෙයි කියලා. දාලා ගියා. ඉතින් එතෙන්දි පංචායුධ කුමාරයා පෙන්වුවේ ප්‍රඥායුධයයි වටින්නේ පංචායුධය වැඩක් වෙන්නේ නැහැ කියලා. නමුත් අපේ මිනිස්සු ළමයිගේ කරේ දාන්නේ මොකද? ප්‍රඥායුධයද? නෑ, පංචායුධ. ඉස්සර තිබිච්ච ආයුධ පහ දැම්මේ. දැන් දානවා නම් ඔහොම නෙමෙයි. දැන් දානවා නම් දාන්න ඕන මල්ටි බැරල් බෝම්බ ඒ වගේ නේද? මේ කපිරියානා ඒ වගේ ටිකක් දාන්න ඕන. හොඳ ප්‍රබල න්‍යාස්ටික අවියක් ඒ වගේ දෙයක් දාන්න ඕන. ඉස්සර තමයි දෙන පොරව කඩුව දුන්න අර මේ කියන ඒවනේ තිබ්බේ, හෙල්ල ඒවා තිබ්බේ ඒ කාලේ. අර විදිහට නම් දැන් දානකොට අමර දාතන මතක තියාගෙන අර වගේ ආයුධ ටිකක් දානවා දාන්න ඕනේ. ඒ ඔක්කොටම වඩා මේ ප්‍රඥායෝදේ. මොකද ප්‍රඥාව කියන්නේ? අතිශයින්ම විවෘතවන්න. කිසිවක් අත්හරින්න ඕනත් නැහැ, කිසිවක් අල්ලගන්න ඕනත් නැහැ, කිසිවක් ගොනු කරන්න ඕනත් නැහැ. ස්වභාවික වෙන්න. ඔබ ස්වභාවික වලාකුලක් වගේ වෙන්න, සුළඟක් වගේ වෙන්න, ගහකොළ වගේ වෙන්න, ඇලදුල වගේ වෙන්න, ගලා යන්න ඉඩ හරින්න. හැමදෙස්සම සතුටින් ඉන්න. මට තේරෙනවා මොනවද ඔළුව ටිකක් ඉර කර කර හරි සීරියස් වෙලා ඉන්නවා කියලා. කුමකින් හරි ගැලවෙන්න, මතකයකින් ගැලවෙන්න උත්සාහ කරනවා. මොකක් හරි ඔළුව හොයනවා. ධර්ම අවබෝධය ගැන හොයනවා. මුකුත් හොයන්නේ නැතුව නිකම්ම නිකන් නිදහස් මිනිස්සෙක් වෙනවා. එතකොට ඔබ පතන දේ හම්බ වෙයි. දැන් ඔබ හිතනවා හාමුදුරුවෝ මේ මගේ තියෙන මේ අදහසත් මේකත් නැති කරාම ඉතින් එතකොට මට මුකුත් හම්බෙන්න ගන්නෑ. මේ මං කියන දේ කරන්න ඒක කරාම ඔබ ওই පතන දේ හම්බ වෙයි. ඔබ ධර්මයෙන් අයින් කරන්න නෙමෙයි හාමුදුරුවෝ බල කියන්නේ. ධර්මයට පමුණවන්න බල කියන්නේ. සද්ධර්මය කියන්නේ ඉතින් ඔබ හිතනවනම් නෑ මේ හාමුදුරුවෝ කියන විදියට මට මොකක්වත් නැති වෙන්නේ යන්නේ මේ විදියට. එනිසා ඔබ හිතන විදියට ධර්මයක් පතාගෙන හිටියොත් මම දන්නේ නැහැ ඉතින් ඔබ හිතන දේ හම්බ වෙයිද කියලා. ඒ ඔබේ මානකල්පිතයන්නේ. ඔබ හොයන මානකල්පිතයක් ස්වාමීන් වහන්සේ ධර්මානුශාසනා කරනවා ස්වභාවයක් දකින්න. මේක ප්‍රඥාවෙන් දකින්නත් බෑ. ධර්මයේ දකිනකොට ප්‍රඥාව නිරෝධ වෙලා දකින්නේ. සිහියෙන් දකින්නත් බෑ. නේ සිහිය සතිය කියන එක ඒක නිරෝධ වෙලා තමයි දකින්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා සියල්ල හොසේලා තමයි දකින්නේ. කවුද පංචේන්ද්‍රයන් අතහරින්නේ? මම ඉබේම කියන එක හදන්නේ කවුද? මම. ඒකේ නිදහස් වෙන්න ඕන කාටද? මට. නිදහස් වෙලා ජීවත් වෙලා ඉන්න ඕන කාටද? මට. ධර්මයේ කියවෙන්නේ මොකක්ද? අනුශාසනය. මමත් නිදහස් වෙන්න. එතකොට කරගෙන යන වැඩපිළිවෙලයි ධර්මයේ අනුශාසනය අතර ගැළපීම බලන්න. අර හැම දෙයකම මට 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 කියලා වැටුණා. ධර්මයේ අනුශාසනය මමත්වේ නිදහස් වෙන කියලා වැටුණා. එතකොට ඥාන දර්ශනය නිවැරදි විදියට ගලාගෙන යන්නේ නැහැ. හරි පාරේ යන්න ඕන, හරි දේ හම්බ වෙන්න. චින්තනය කියලා කියන්නේ මේ අපේ දර්ශනය කියලා කියන්නේ කෙස් ගහින් වෙනස් වෙනවා. තේරුණා නේද? කෙස් ගහින් වෙනස් වෙනවා. දැන් මේක දිහා බලන්න කියලා දෙන්නෙකුට කිව්වොත් එකම පාරේ එකම විදියට මේක දිහා දෙන්නේ බලයිද? දැන් දැක්කනේ කෙස් ගහින් වෙනස් වෙනවා. සිය දෙනා සිය ආකාරකින්. ඉතින් මේ නිවන දිහා හිම බලලා හරියන්නේ නැහැ. හරියටම ධර්මානුකූලව බලන්න ඕන. ඔළුවේ තියාගන්න තියෙන ඔක්කොම මල්ල මන්නම් කියන්නේ මොලේම ගලවලා බිමින් තියන්න කියන. මොලේ නැතුව ධර්මයේ දිහා බලන්න. මොලේ නැති ඇයට සත්‍ය අවබෝධ වෙන්නේ කිව්වෝ? එතකොට ඔබ මොහොතක් කල්පනා කරලා හැරිලා බලන්න මොලේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. අසත්‍යවාදී දත්ත සමුදායක්. දැන් ඔය කිව්වට දැන් පුරුද්ද ඔළුව හිර කරගන්නනේ. පුරුද්ද තියෙන්නේ ඔළුවට දාලා ආයෙ ගිහිල්ලා මොලේ ආයෙ අල්ල ගන්නවා. නැකනේ හැම මොහොතකම තේරුම් ගන්න මේ මොලේට බැස ගැනීමෙන් දැඩිව ප්‍රෙෂර් එකක් දීමෙන් එයාව වෙහෙස කිරීමෙන් මේක ලබා ගන්න පුළුවන්කම නැහැ කියලා. ඒ නිසා තමයි මේ වීරිය තියෙන්න ඕන, විමර්ශනය තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන, විමසුම තියෙන්න ඕන. දැන් මම ගිහිල්ලා අර පිටෙන්නේ මොනවා හරි හොය හොයා ඉන්නවා. දැන් නැති වෙච්ච මොකක් හරි දෙයක් හොයන්නේ. දැන් මම හොයනවා බල බලා ඉඳලා කවුරු හරි මිනිස්සෙකුත් ආමුදුර හරි මානසයෙන් මහන්සියෙන් පිටෙන්න පෙරල පෙරල මොනවද හොයනවනේ කියලා මාත් හොයන්න ඕන කියලා එයත් හොයනවා. හරිනේ. දැන් ටික වෙලාවක් එනකොට මං අහනවා මේ ඔයා මොකද්ද හොයන්නේ කියලා. දැන් ආමුදුර හොයනවනේ ඉතින් මාත් හොයනවා කියලා. ඉතින් මං අහනවා ඒ මොකද්ද හොයන්නේ? බෝලයක් නේ ආමුදුර හොයන්නේ. නෑ නෑ මං කර මම බෝලයක් නෙමෙයි හොයන්නේ. එනේ යතුරු වැටිලා වෙන්නේ නැති. නෑ නෑ යතුරු නෙමෙයි. මම මේ කොණ්ඩේ බීරන 50 වැටිලා හොයන්නේ. සමහර විදර්ශනාවල අපි බෞද්ධයන්ගේ ඒ වගේ වෙන වෙලාවල් තියෙනවා. දැන් ටිකක් ලිහුණනේ ඔළුව නේද? මේ මේ මොලය වාහන ඕනම දෙයක් මේ මේව හරියට මේ හරි බැලන්ස් එකේ පාවිච්චි කරන්න ඕන දේවල්. හිම ඕනෝට වැඩි ඒව මේ මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඕනම දෙයක් ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් හරි වේවා, මැෂින් එකක් හරි වේවා, ගෑස් කුකර් එක හරි වේවා, මේ හරි හරි පරිහරණයකින් බොහොම වගකීමකින් භාවිතා කරන්න ඕන දේවල්.
මිනිස් මොලෙත් එහෙමයි. එයාට ඕනට වඩා වැඩ දෙන්නත් බෑ. මේ ශරීරෙත් එහෙමයි. වැඩ නොදී තියෙන්නත් බෑ. ඕනට වඩා වැඩ දෙන්නත් බෑ. චින්තනයටත් එහෙමයි. ඒ වගේම අපිට ගමනක් යද්දි වීරිය පමණක් නෙමෙයි, ශ්‍රද්ධාව පමණක් නෙමෙයි, ප්‍රඥාව පමණක් නෙමෙයි, මේ සියල්ලගේම සමබරතාවය තියෙන්න ඕන. මේක හොයලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා ඔබට තේරෙනවද? එහෙනම් මොකටද හොයන්නේ කියලා අහන්න. නිවන හොයලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ නොසොයා ඉඳලා තේරුම් ගන්න පුළුවන් කියන එක නෙමෙයි. එතකොට නිවන හොයලා තේරුම් ගන්න බැරි නම් අපි වෙනද හොය හොයා හිටපු ටික හොය හොයා ඉඳිමු කියලා. ඒ සෙවීම කියන එක මිනිස්සයාගේ නිවන නැසෙව්වත් තියෙනවද නැද්ද? සල්ලි හොයනවා, බලය හොයනවා, නිලය හොයනවා, ඈ තරුණ කාලේ නම් කොල්ලෙකුට කෙල්ලෙක් නැත්තම් කෙල්ලෙක් හොයනවා, කපුකම කතා කරනවා, කෙල්ලෙකුට කොල්ලෙක් නැත්තම් කොල්ලෙක් හොයනවා නේද? හැමදෙස්සෙම ඉන්න හොයනවා, හැමදේම හොයනවා. අර මීයෝ වගේ, පූසෝ වගේ සත්තු කෑම හොයනවා වගේ මිනිස්සු මොනවද කරන්නේ? හැමදෙස්සෙම හොයනවා. දැන් නිවන හොයලා තේරුම් ගන්න බෑ කිව්වහම මිනිස්සු හිතනවා, ආ නිවන විතරයිනේ හාමුදුරුවෝ හොයලා තේරුම් ගන්න බෑ කිව්වේ. ඒ හිතන්න එපා. මොනම දෙයක්වත් හොයලා තේරුම් ගන්න පුළුවන් තැනක නෙමෙයි නිවන තියෙන්නේ කියන එක මේ අදහස් කරන්නේ. එහෙමනම් මොකද්ද අපි කරන්න ඕන? වෙනස් විදියක දකින්න ඕන. දැන් මේක හරිය ලේසියට කම්මැලි කෙනෙකුට ඇහෙනවා මේ වචනේ. ආමුදුරු දුව ඔයලා තේරුම් කරගන්න බෑ කියලා අපි ඔන්න නිකන් ඉන්නවා. මේ හොයනවා කියන ක්‍රමයට නෙමෙයි වෙනස් විදියක මේක දිහා බලන්න ඕන. ඔන්න ආයි තේරෙන්නේ. එතකොට මේක තමාගේම කෝණයෙන් මේක බලන්න යන්න එපා. එතකොට ඔබටම තේරෙයි ඔබ දන්නේ නැතුව මමත්වයට වැටෙනවා කියලා. මනං ඒක ඒ කාලෙම අල්ලගත්තා. මම දේශනාව අහලා තනියෙන් මම මේක විමර්ශනයට යනවා. ගිහිල්ලා ටික වෙලාවක් යනකොට මම්ම හිර වෙලා පැටලිලා මම්ම දන්නේ නැතුව මමත්වයේ අන්තයකට ගිහිල්ලා. අවබෝධ වෙන්න කලින් ස්වන් තේරුම් ගත නෑ මේක හරියන්නේ නෑ. ගොඩාක් දේශනාව සමීපයෙන් සමීපයෙන් අරගෙන අරගෙනම මමත් විදර්ශනාව වුණත් මමත් ඒට වැටෙන්නේ නැති වෙන විදියට මේක ගෙනියන්න මම දක්ෂ වෙන්න ඕන, පරිස්සම් වෙන්න ඕන කියලා කටයුතු කළා. ඔබේ විදර්ශනාව මමත් ඒට වැටෙන. උත්සාහ කරලා 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 ඉතින් තාම මේක අවබෝධ නොවෙනකොට නේද ඇඬෙන්න සයිස්. ඒ මේ අනුශාසනය දුන්නා. ඒ නිසා අර තමන්ගේම මතයට තමන් දරාගත්ත විදිහක තමන් හොයන විදිහකට එහෙම යන්නේ නැතුව බොහොම ස්වාධීනව නිදහස්ව ඉස්සරහට අනුශාසනාවට අනුගතව තේරුම් ගන්න බලන්න. එහෙම නැතුව මේ තමන්ගේම න්‍යාය දර්ශන පාවිච්චි කරන්න එපා. නිරන්තරයෙන්ම අනුශාසනයේ විශ්වාස කරන්න. ඔබේ චින්තනයට වඩා ඔබේ සංකල්පයට වඩා අනුශාසනයේ විශ්වාස කරන්න. මොකද ස්වාමින් වහන්සේ එතන දේශනා කරන්නේ මනක්කල්පිතයෙන් නෙමෙයි කියන එක ඔබ තේරුම් ගන්න. මා තුළ තියෙන්නේ මේ පිළිබඳව මනක්කල්පිතයක්. ස්වාමින් වහන්සේගේ ගෙදර ගැන ස්වාමින් වහන්සේ කියන්නේ මනක්කල්පිතයකින් නෙමෙයි. ස්වාමින් වහන්සේගේ ගෙදර ගැන මට තියෙන්නේ මනක්කල්පිතයක්. වාට ස්වාමින් වහන්සේගේ ගෙදර ගැන ස්වාමින් වහන්සේට තියෙන්නේ මනක්කල්පිතයක් නොවේ. එහෙමනම් ඔබ අපේ ගෙදර නම් එන්න හදන්නේ ඔබ මා කියනා වූ ලිපිනය සලකුණු සියල්ල. කොයි ගමනක් යන්න ගියා අපි ඒ ගෙදර ඉන්න කෙනාගේ ලිපිනය හරියටම පිළිපදිනවා. ආයි ගිහපු ගමන් මොකද්ද කියලා ආයි කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලන්න එපා. විශ්වීය ධාරාවට ඉඩ දෙන්න. ස්වභාවයට ගලාගෙන එන ඉඩ දෙන්න. ස්වභාවයට ගලාගෙන එන ඉඩ දෙන්න. ස්වභාවයෙන් කතා කරන්න. ස්වභාවයෙන් සිතන්න. ස්වභාවයෙන්ම දකින්න. ඔබ හිතන්න එපා මම මේක මේව දිහා බලන්න ඕන මේ විදියට. අපේ හාමුදුරුවරුන්ට එහෙම හදලා තියෙන්නේ එහෙමයි භාවනාවල් වල එහෙම. මේ ඔගොල්ලෝ බලන්න ඕන මේ විදියට. ලස්සන රූප දිහා බලන්න ඕන මේ විදියට. ලස්සන මල් දිහා බලන්න ඕන මේ විදියට. මේ වේලාසනින් හදනවා. මේවා සතර මහා භූතයෝ තියෙන. මේ පිළිකුල් වෙනවා. මේ පර වෙනවා කියලා දකින්න ඕනේ. එහෙම බලන්න යන්න එපා. පේන විදියට දකින්න එච්චරයි. ලස්සන ලස්සනයි කියලාත් පෙනේ, කැතනම් කැතයි කියලාත් පෙනේ. දැන් එතකොට හොඳ නැද්ද? ලස්සනයි කියලා පෙන්නුනොත් හොඳ නැහැ. කැතයි කියලා පෙන්නුනොත් හොඳයි. බෞද්ධයන්ට නම් එහෙමයි. අනිත්‍යයි කියලා පෙන්නුනොත් හොඳයි. නිට්ටයයි කියලා පෙන්නුනොත් හොඳ නැහැ. ඕවර තමයි මානසික රෝග කියන්නේ. අනිත්‍යයක්වත් නිට්ටයක්වත් නැති ලෝකේ මොකටද නිට්ටය? ඕක නේද කියන්නේ අනිත්‍යයි කියලා. අනිත්‍යයේ සැබෑ අර්ථය කියලා දුන්නේ. අනිත්‍යයක් නිට්ටයක් නැති ලෝකේ කුමටද නිට්ටයක්? ඕකයි අනිත්‍යය. ඔබ එහෙම කරනවද නැද්ද? මොකද දැනෙන්නේ නැත්තේ? ඉතින් මමත්වෙන් කරනවා කියන එක මොකටද ග්‍රහණය කරගන්නේ? ලෝකේ තියෙන ඔක්කොම ධර්ම ඉගෙන ගන්න එපා. ඔබට අවශ්‍ය දේ පමණක් ඔබ ඉගෙන ගන්න. ඔබට බඩිකින්නක් ඇති වුණාම ලෝකේ හෝටල් වල හදපු සියලුම කෑම වර්ග කනවද? නෑ. ඔබට තියෙන ළඟම කඩෙන් හොඳම කඩේට ගියා. ඔබ කැමැතිම ආහාරේ බඩ පිරෙන ආහාරය ඔබ අරගෙන ඔබට සුදුසු ආහාරයකින් ඔබ සෑහීමටපත් වෙනවා. ඒ වගේ ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හොයන්න එපා. ඔබට මේ මොහොතේ තියෙන ප්‍රශ්න විතරක් තේරුම් ගන්න. මේ කියන ඔක්කොම ධර්ම කරුණු ඔබට ඔළුවේ දරාගෙන පිස්සු වැටෙන්නත් එපා. මේ ධර්ම කරුණු අතර ඔබට ගැළපෙන දෙයක් තියෙනවද කියලා බලලා ගෙනියන්න. ස්වාමීන් වහන්සේ ඇඳුම් කඩයක් දාලා තියෙන්නේ කියලා හිතන්නකෝ. ඔබ එනවා මගේ ලස්සන සුපර් මාකට් එකට. ඇවිල්ලා තෝරනවා නේද? කාන්තාව ඉවරයන්නේ නේ. තෝරලා තමන්ට හරියන ඇඳුම අරගෙන යනවා. හරි ඇඳුමේ හරි ෂෝ ක්වලිටි ඇඳුම් තියෙන්නේ. ඒ හරි ෂෝ. අපි හොඳ ඇඳුමක් තෝරගත්තා. මේ ඇඳුම හරි වටිනවා. හැබැයි මිල වැඩි. මේක තියෙන ඇඳුම් ටික ඔක්කොම අරන් ගියෝ. ගැලපෙන එක හරියට තෝරගත්තේ නැති වුණා. කියයි මේකේ මහත වැඩි, මේක තද වැඩි, මේක රළු වැඩි නේද? තමන්ට සුදුසු එක විතරයි තමන් ගන්නෙ. ඒක තමන්ගේ අතේ තියෙන දෙයක්. කැෂියරකින් අහන්නේ නැහැ ඔබ තෝරගත්ත ඇඳුම ඔයාට ගැළපෙනම ඇඳුමද ඔය තෝරගත්තේ කියලා. මොකද ඔවුන් දන්නවා ඔවුන්ට ගැළපෙන එක තමයි ඔවුන් තෝරගෙන යන්නේ. හැබැයි හරි තේරීමක් නොකරපුවා. ඒ ගෙදර ගිහිල්ලා අයියෝ ලයිට් එළිය බලද්දි මේ පාට පෙරුනේ. එළිය කලර් එක බලද්දි මේ පාට පේන්නේ. ඈ එහෙදි බලද්දි නම් ටිකක් බුරුලට තිබුණා, මේ ආව ටිකක් තද වෙලා. කට්ටි hina වෙන්නේ වැඩ වෙලා තියෙනවා කට්ටියට ඒක. ඈ එස හරි දේ හරි විදියට තමන්ට ගැළපෙන දේ තෝරගෙන තමයි යන දක්ෂ වෙන්න ඕනේ. හැම දෙයක්ම දැනගන්න ඕනේ, හැම දෙයක්ම තේරුම් ගන්න ඕනේ. අපිට එහෙම වුන්නේ නැහැ. දැන් ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න අපි තේරුම් ගන්න ඕනද මේ වෙලාවේ? අද දවසේ වෙන්නේ ඕනේ එකක්වත් ඕනේ. ඔබ තේරුම් ගන්න ඕන ඔබට සැනසille ජීවත් වීමට හැකේ කෙසේද යන්න එක පිළිබඳව. ඔබේ සහනය වෙනුවෙන් ඔබ කල යුත්තේ මොකක්ද යන්න එක පිළිබඳව පමණයි ඔබ තේරුම් ගත යුත්තේ. හොයන එක නම් ඔබේ දුක. ඔබ කරන්න ඕන හොයන එක නතර කරන්න. මොකද්ද දුක? ඒක අතහරින්න මානේ. මේ මොහොතේ දුක මොකද්ද බලන්න, ඒක අතහරින්න. මේ වැඩ වෙලා තියෙන දුකයි කියන එක අල්ල ගන්නවානේ. දුකයි කියන එක අතහරින්න. ප්‍රශ්නයක් අල්ලගෙන ඉන්න ප්‍රශ්නේ මත හැරියාම විරිතුර එක තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ අදහරින මිස අල්ලගන්න නෙමෙයි. එහෙනම් හොඳයි. උත්තර දුන්නා. ඔක හිමේ සැරේ විසඳගන්නේ. ආයි ප්‍රශ්න හදාගන්න එපා. උත්තර විතරක් වාගනේ. උත්තර අරන් එන්න, ප්‍රශ්න අරන් එන්න බා. ප්‍රශ්න කුණු වලවල් වලට විසි කරන්න, උත්තර විතරක් දරා ගන්න. ජීවිතේ සියලු දෙනාටම කියන්න තියෙන එච්චරයි, උත්තර විතරක් දරාගෙන ප්‍රශ්න කුණු වලවල් වලට දාලා ජීවත් වෙන්න. gedara නම් එහෙමයි නේද? gedara ප්‍රශ්න බවට පත් වෙන දේවල් ඔක්කොම අර කුණු හැලියට දාලා බෑග් එකකට දාලා පාරයිනෙන් තියනවා නගර සභාවට ගෙනියන්න. නමුත් ජීවිතේ හොඳ දේවල් කියන එක නගර සභාවට දීලා ප්‍රශ්න කිරීදෝ ඉදෝ ඉන්නවා. ඒසා ජීවිතෙත් ඒ විදිහටම කරන්න. ප්‍රශ්න කියන දේවල් නගර සභාවට දෙන්න, උත්තරත් එක්ක පිළිතුරුත් එක්ක ජීවත් වෙන්න. හරි වැදගත් ඒක. ඒක ආයතන ප්‍රධාන මහත්මයෙක්, ඒකේ මැනේජර් තනතුරු ඒ මේ ඔක්කොම දීලා ඒක ආයතනයක් කරගෙන යනවා. ඉතින් මේ දාපු ගෝලිය ටික, අලුතින් දාපු සෙට් එක කොච්චර හරි ඇවිල්ලා අරක ගැඩිලා අතන මේ වෙලා අරක මේ වෙලා මේක මේ වෙලා කියලා ප්‍රශ්න ඇවිල්ලා කියනවලු. දැන් මෙයාගේ ඔළුව නරක් වෙනවා. මේගොල්ලෝ ඇවිල්ලා හැමතිස්සෙම ප්‍රශ්න කියනකොට එයා හොඳ උත්තරයක් දුන්නලු. මං ඕගොල්ලෝ දැන් මේකේ තියෙන ප්‍රශ්න ඇවිල්ලා මට කියන්න නෙමෙයි, මේකේ තියෙන උත්තර මට කියන්න. මේවට තියෙන උත්තර මට කියන්න. ඒක හොයලා බලලා උත්තරේ කියන්න. ඒකනේ වැදගත් වෙන්නේ නේද? දැන් අහවල්ගේ AC machine එක කැඩිලා කියලා ඇවිල්ලා කියන එක නෙමෙයි තියෙන්නේ. එයා ඒක පරීක්ෂා කරලා බලලා අයින් කරන්න තත්ත්වයක්ද? එහෙම නැත්නම් ඒක හදන්න අපිට හදන්න පුළුවන් දෙයක්ද? හැදුවා එහෙම නැත්නම් සර්විස් කරන්න ඕන දෙයක්ද කියලා ඇවිල්ලා උත්තරේ කියන්න ඕන. මොකද්ද උත්තරේ? අරක සර්විස් කරන්න ඕන. ඔකේ සර්විස් කරන්න ඒක. නැත්තම් ඇවිල්ලා කැඩිලා කියලා කිව්වහම මොකද වෙන්නේ? මේ 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 ආයතන ප්‍රධානියා යන්න ඕන මැෂින් එක ළඟට. කැඩුනේ ඇයි? මේක කාලේ ඉක්ුත් වෙලාද? මේක මොකද්ද වෙලා තියෙන්නේ? අර ඔක්කොම ප්‍රශ්නේ බලන්න ඕනේ. උත්තර කියන්න. උත්තර. දැන් මිනිස්සුන්ගේ ප්‍රශ්නේකුත් එහෙම එකපාරට ඇවිල්ලා කිව්වොත් එහෙම අමු ප්‍රශ්න අපිට එනවා. අමුෙන් ප්‍රශ්න එනවා. අර වගේ තමයි. මැෂින් එක වැඩ කරන්නේ නැත්නම් උන් වැඩ කරන්නේ නැහැ කියලා වගේ එනවා. එකපාරට මේකයි ප්‍රශ්නේ කියලා. එහෙම නෙමෙයි. බුද්ධිමත් කෙනා කරන්නේ ප්‍රශ්නයක් තියෙනක ප්‍රශ්නේ විමර්ශනය කරනවා. එතකොට අපි අහලා ඉන්නවා එතන කරන්ට් එක පාස් වෙනවද? ඔව් යස් කරන්ට් එක පාස් වෙනවා. හොඳින් ක්‍රියාත්මක වෙනවා. කරන්ට් එක එතෙන්ට එනවා. හරි. විදුලියේ ප්‍රශ්නයක් නෙමෙයි. ඈ එතකොට මැෂින් එකේ කොයි කොටසද දෝෂේ? ඇහුවාම මේ මේ මෙයාට ඔක්කොම පරීක්ෂණය කරලා තියෙනවා. එයා කියනවා මේ 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 දෝෂ තියෙනවා කියලා. එතකොට මේක අපිට හදන්න බැරි එකද? ටෙක්නිෂියන් කෙනෙක් ගෙනල්ලා හදන්න ඕන දෙයක්ද කියලා ප්‍රධාන තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් එනකොට හොඳට අමු ප්‍රශ්න ගේන්නේ නැතුව පූර්ණ විමර්ශනයේට භාජනය කරලා හොයාගන්න බැරි ප්‍රශ්නේ විතරක් ඉදිරිපත් කරන්න අපි පෝසත් වෙන්න ඕන. ආන්නේ විතර තමයි ඔබට උත්තරේ ඉක්මනින් වහාම ලබා ගැනීම හැකියාව තියෙන්නේ. හරිම සරලයි. මනුෂ්‍යෙක් වෙලා ඉපදුනේ සද්ධර්මය අවබෝධයටයි. තිරිසන් භවින් නිදහස් වන්නේ උත්තරීතර සද්ධර්ම අවබෝධය තුළින්ම පමණයි. ඉතින් මේවා හදලා ගොඩ නගලා අපිට නිදහසේ බණ භාවනාවන් වල දෙන සියලු දෙනාටම ඒ කටයුතු කරපු අපේ පින්වත් චන්දනදීසේරා මහත්මයාට ඇතුළු ඒ පවුලේ පින්වතුන්ට සමුගත්ත ජීවිතයෙන් මව්පියන්ට සුජීවත්ව වාසය කරන හැම දෙනාටම ඒ වගේම දේශනාවට සහභාගී වුණු හැම දෙනාටම සසර ජය ගන්න නිවන් සුව ලබන්න මේ අනුශාසනා හේතු වාසනා වේවා කියලා අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ.